දැන් මතක් කරගමු බලන්න එහෙම නම් නේද කොයි හරියද හිටියේ කියලා. අපි කතා කරගෙන ගියේ මොනවද? විමල ජීවාශ්ම. ඒ දාන්තිමට ඉතර ඉවර කළ ඉතින්. අපි ඒවට නමක් කිව්වා නිපාත වර්ග දෙකක්. මොනවද නිපාත වර්ග දෙකක්? හරි චිත්තාශ්. ස්වార్థ නිපාත. ඒක තේරුම් ගන්න. නිෂ්පන්න කියන්නේ මේ තද්දිත ප්‍රත්‍යාදී යෙදින හැදුණු ඒවා කියන එකයි. දැන් තද්දිත විතර නෙමෙයි කිතක ප්‍රත්‍ය එකතු වෙලත් හැදෙනවා. උදාහරණයක් අපි එක ඕනනම් කියන දාගන්නේ නිපාත තත් දෙකයි නිෂ්පන්න. අනිෂ්පන්න නිෂ්පන්නයි කියන්නේ කොහොමද? තද්දිත ප්‍රත්‍යයකට කියලා. උදාහරණයක් තද්දිත ප්‍රත්‍යයක් එකතු වෙලා හැදින්න. දැන් අපි මේ කතා කරේ තෝ ප්‍රත්‍ය. තතු තෝ ප්‍රත්‍ය තමයි එකතු වෙන්නේ. ඊතෝ ඒතෝ ප්‍රත්‍යක ඔන්න ඔය විදිහට හඳුන ඒවට අපි කියනවා. ඒවත් එතකොට නිෂ්පන්න නිපාත තද්දිත තෝ ප්‍රත්‍යක කියලා. ඊට අමතරව කිතක ප්‍රත්‍යක කියලා. කොහොමද කීතක ප්‍රත්‍යයකට හැදින් උදාහරණයක්? ත්වා අපි ගමු ගන්ත්වා. එක තුන ප්‍රත්‍යය තමයි ත්වා කියන පූර්ව ක්‍රියා කීතක ප්‍රත්‍යය. එතකොට ගන්තු ඒකත් එතකොට නිපාත පදයක්. මෙයා වර නැගින්නේ ආයි. එතකොට තුන් කියන කිතක ප්‍රත්‍ය. පැහැදිලි. එතකොට මෙන්න මේ විදියට තද්දිත ප්‍රත්‍ය කිතක ප්‍රත්‍ය හැම එකතු වෙලා හැදෙන නිපාත ටිකක් තියෙනවා. අන්න ඒවට අපි කියනවා නිෂ්පන්න නිපාත. එහෙම නොවී එහෙම එකතු වෙන්නේ නැතුව ස්වභාවයෙන්ම හැදුණු නිපාත තියෙනවා. මොනවද? ච වා. එතකොට ඔය විදිහට ඔය ගොඩක් තියෙන්නේ නෝ න ඔය විදිහට හැදුණේ. ඒ විදිහට තියෙන නිපාත පද. එතකොට ඒවා අනිෂ්පන්න නිපාත. මේ විදිහේ ප්‍රත්‍යක් එකතු වෙලා හැදුණේව නෙවෙයි. පැහැදිලි ඇති කතාව. තොට අපි දැන් කතා කරගෙන යන්නේ මේ නිෂ්පන්න නිපාතවල මේ තද්දිත ප්‍රත්‍ය එකතු වෙලා හැදෙන නිෂ්පන්න නිපාත ගැනයි දැන් කතා කරගෙන යන්නේ. එතකොට මේ එකතු වෙන ප්‍රත්‍යයට විශේෂ අර්ථයක් තියෙනවා. තද්දිත ප්‍රත්‍ය වල විශේෂ අර්ථයක් තියෙනවා. ඒ අර්ථය අපි දැනගත්තම හරිම ලේසියි මේ පදේ කොහොමද හැදුනේ කියන එක ඉතින් කොහොමද දැනගන්න පුළුවන්. එතකොට මේ ප්‍රත්‍ය වල අර්ථ අපි මතක තියාගෙන ඉන්න ඕනේ. එතකොට හරිම ලේසියි එක දැක්කම නිපාතේ දැක්කම අර්ථ කියන්න. පැහැදිලිද? දැන් මේ තෝ ප්‍රත්‍ය මොන අර්ථයේද? ඔව් පංචමී අර්ථය. ඒ නිසා ඉතෝ කියද්දි මේ ඉම ශබ්දයෙන් පස්සේ තෝ ප්‍රත්‍ය ඉම කියන්නේ මේ කියන එක මෙතනින් කියන පංචමී අර්ථය. අපි ගමින් කියලා ගාම ශබ්දයෙන් පරව පංචමී පදයක් ගත්තම අපි පංචමී විභක්ති ප්‍රත්‍ය ගත්තම අපි කියන්නේ ගමින් කියලා කියනවා. ඒ වගේ මේ කියන පදයෙන් පස්සේ පංචමී ප්‍රත්‍ය ගත්තම මෙතනින් මේන් කියන අර්ථය. එතකොට ඒ විදිහට තමයි මේ පද හැදුනේ. හරි. අපි දැන් ඕකේ ප්‍රත්‍ය කීයක් කතා කළාද දන්නේ නේද? කීයක් කතා කළාද මේ විදිහේ ප්‍රත්‍ය? හතරක් පහක්. එකයි කතා කරේ. තෝ ප්‍රත්‍ය විතරයි කතා කරේ තාම. පංචමී අර්ථයේ සහ සප්තමී අර්ථයේ තෝ ප්‍රත්‍ය දෙනවා කියලා කතා කරා. එහෙමනම් ඊළඟට අපි ඊළඟ සූත්‍රය කියාගෙන යමු. ත්‍රත්ථ සත්තමියා සබ්බනාමේහි ඉති. ත්‍රත්ථ සත්තමියා සබ්බනාමේහි යන සූත්‍රයෙන් සප්තමියත්තේ සප්තමී විභක්ති අර්ථයෙහි ත්‍රත්ථ පච්චය හුන්ති. ත්‍ර ප්‍රත්‍යත් ත ප්‍රත්‍යත් වෙති. සබ්බස්මින් සබ්බස්මින් යන අර්ථයෙහි සබ්බත්‍ර සබ්බත්ථ සබ්බත්‍ර සබ්බත්ථ යනුවෙන් පද දෙකක් සැකසේ. දිට්ඨං සබ්බත්ථ යන තැන මහ ප්‍රාණ තකාරය දිත්තවි. තොට එතන දිත්ත වෙද්දි අල්ප ප්‍රාණ තයන්න ඉන්නේ. එවං අත්‍ර අත්ථ එත්ථ.
එවං අත්‍ර අත්ථ එත්ථ.
අත්‍ර අත්ථ එත්ථ යන තැන්හිද
අත්‍ර අත්ථ එත්ථ යන තැන්හිද
එවං
එවං
මෙසේය. ත්‍රේ නිච්ඡං ඉති.
ත්‍රේ නිච්ඡං ඉති.
ත්‍රේ නිච්ඡං යන සූත්‍රයෙන්
ත්‍රේ නිච්ඡං යන සූත්‍රයෙන්
උබ්බේ ඒතස්ස.
උබ්බේ ඒතස්ස.
පෙර උදාහරණයෙහි ඒත ශබ්දයට අකාර ආදේශයක් වේ.
අකාර ආදේශයක් වේ.
හරි. අපි එතන ඒ ටික සූත්‍ර දෙකක් කියාගෙන යමු. ත්‍රත සප්තමියා සබ්බනාමේහි යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. ත්‍රත යනුද සප්තමියා යනුද සබ්බනාමේහි යනුද පදයෝය පද තුනකි. එතකොට මේ සූත්‍රේට කොචි කියන පදෙත් අත්තේ කියන පදෙත් අනුවර්තනය කරගෙන අපි අර්ථ කියනවා. සබ්බනාමේහි
සබ්බනාමේහි
සර්වනාමයන් කෙරෙන් පරව
සර්වනාමයන් කෙරෙන් පරව
සත්තමියා අත්ථේ
සත්තමියා අත්ථේ
සත්තමී විභක්ති අර්ථයෙහි
සත්තමී විභක්ති අර්ථයෙහි
කොචි ඇතම් තැනක
කොචි ඇතම් තැනක
ත්‍රත
ත්‍රත
යන ප්‍රත්‍යයෝ වෙති තොටපි ත්‍රේ නිච්ඡං කියන සූත්‍රයේ අර්ථ කියනවා ත්‍රේ නිච්ඡං යනු ආදේශ විධාන සූත්‍රයි
ත්‍රේ නිච්ඡං යනු ආදේශ විධාන සූත්‍රයි
ත්‍රේ යනුද නිච්ඡං යනුද පදයෝය
ත්‍රේ යනුද නිච්ඡං යනුද පදයෝය
පද දෙකකි
අර
මේකටත් සබ්බස්ස ඒතස්ස කියන පද අනුවර්තනය කරලා ඊට අමතරව අකාරෝ කියන පදයත් අනුවර්තනය කරලා අපි අර්ථ කියන්නේ ත්‍රේ ත්‍ර ප්‍රත්‍ය පසුව ඇති කල්හි සබ්බස්ස ඒතස්ස සියලු ඒත ශබ්ද යහට නිච්ඡං නිත්‍යයෙන් අකාරු අකාර ආදේශයක්
වේ.
එතකොට මේ අපි දැන් කතා කරගෙන යන්නේ සත්තමී විභක්ති අර්ථයේ යෙදෙන ප්‍රත්‍ය දෙකක් ගැන. එතකොට මෙතන මතක තියාගන්න ඕන සත්තමී අර්ථය. ඊට පස්සේ අපි මුලින්ම දැන් උදාහරණයක් කිව්වේ සබ්බ ශබ්දයෙන් පස්සේ මොකක්ද වෙන්නේ මුලින්ම සබ්බ දන පස්සේ සබ්බ ශබ්දය ඉහරිලේ දෙන්නේ. ඊට පස්සේ ඊළඟට මොකක්ද කියුවේ? විමල ජීවාශ්ම තුන් නියම බලන් දැවිලා ඊළඟට ලියපු කියවුන શબ્දයයි ඒකේ පද ටිකයි. තොර මොන શબ્දයෙන්ද ඊළඟට හදන්නේ? දැන් මේ කිව්වේ සබ්බ શબ્දයෙන් පස්සේ මේ ප්‍රත්‍යය දෙන හැටි. ඊට පස්සේ කිව්වේ ඒත શબ્දයෙන් පස්සේ ඒත. හරි. ඊට පස්සේ කොහොමද පදේ දෙන්නේ?
ආ.
පොත දිහා බලලා පොත දිහා බලලා
ලියන්නේ.
ඊට කලින් තම අවධානයෙන් ඉඳලා නේ. හරි. අත්ත අත්‍ර අත්ත
අත්ත
ඔතන නෙමෙයි. හරි හරි. ඕ මම යන්න උගල වල නිකම් මතන් හරි නේද?
මොබදිනේ
ඇදින පද ඒතහට ආයන්නක් ආදේශනය හේත වෙනුවට අයන්න දාලා නියම.
මේකම වරනදී
මුදෙල්ලි තියෙන්නේ කොහොමද පදේ හැදුනේ? මා ප්‍රාණ ප්‍රත්‍යක කියලා දැන් හදන්නේ.
ආ
අත නෙවෙයි. හල් තයන්නම් මැදට දාන්න ඕන. ඊට පස්සේ ඒත ශබ්දේ විතරක් තිබිලා හැදෙනවා. ආදේශයක් නොවි. එතකොට ත්‍ර ප්‍රත්‍ය එකතු වෙන්නේ නැහැ. මෙතන ඉරක් ගන්න ඕන. බලන් ඉන්න ඕන. හරි ඊට පස්සේ කිං ශබ්දයෙන් පස්සේ කොහොමද වෙන්නේ කියන එක ගැන ඊළඟට කියන්නේ කුත්‍ර කුත්ත කියම් කිං ශබ්දයෙන් පරව කූ ආදේශව කුත්‍ර කුත්ත යනුවෙන් පද දෙකක් සැකසේ සේසේ සුච ඉති සේසේ සුච යන සූත්‍රයෙන් කාදේශේ කිං හට ක ආදේශය වූ කල්හි කත්ත යනුවෙන් පදයස් එකසේ හරි එතිකත් කියමු සේසේ සුච යනු ආදේශ විධාන සූත්‍රයි. සේසේ සු යනුද ච යනුද පදයෝය පද දෙකකි. මේකෙත් කිස්ස කියන පදෙයි ක කියන පදෙයි අනුවර්තනය කරලා අපි අර්ථ කියනවා. සේසේ සුච සෙසු විභක්ති ප්‍රත්‍ය පසු ඇති කල්හිද කිස්සක කිං ශබ්දයට ක ආදේශය වේ. හරි අර අනිත් විභක්ති ප්‍රත්‍ය ඒ ප්‍රත්‍යයක් තියෙන තැනකදීත් කියන එකයි. ඔව් මේකෙදි මේ කියන්නේ මේකෙදි මේකේ හේතුව තමයි කිස්ස කවීච කියලා සූත්‍රයක් තියෙනවනේ ඔయిత යටින්. ඒ සූත්‍රය දැන් මේ කච්චායන සූත්‍රනේ මේවා. කච්චායන ව්‍යාකරණේ මේ සේසේසුච කියන සූත්‍රය එන්නේ පිටිපස්සේ. කිස්ස කවීච කියන සූත්‍රය තමයි මුලින් එන්නේ. එතකොට කිං ශබ්දයට වකාරයක් පිටිපස්සෙන් තියෙද්දි ක ආදේශයක් වෙනවා කියන එක තමයි මුලින් කච්චායන ව්‍යාකරණේ කියන්නේ. ඒ කියලා දැන් ව ප්‍රත්‍යයෙන් අන්නේ ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙද්දි ක ආදේශය වෙනවා කියලා සේසේ සූච කියන සූත්‍රයෙන් ඊට පස්සේ කියනවා. සූත්‍ර දෙක දැන් මේ බාලාවතාරය දැන් මාරු කරලා අරන් තියෙන්නේ. ඒ නිසා තමයි දැන් අපිට මේ පෙරලෙන්නේ සේසේ සූච කියපොම සෙසු ඒවා කිව්වේ මොනවද? ඒක අර සූත්‍රය කියලා කිව්වා නම් පැහැදිලි. දැන් කච්චායන ව්‍යාකරණේ යන රටාවනේ. ඒක අපි දන්නේ නැති නිසා තමයි ওই ප්‍රශ්නේ. ඒකෙදි ඒ සූත්‍රයේ තියෙන මුලයි. ඒ කූ ප්‍රත්‍යනේ. ඒ කූ ආදේශය. මේ ප්‍රත්‍ය නෙමෙයි කූ ආදේශය. මේක ආදේශය. ඒව හදාගන්න. ඒ අර මේ පද ටික හදන්න එකට හදන්න හදලා පෙන්නන්න ඕනනේ. මේ පද ටික එකට හදලා පෙන්නන්න ඕන නිසා තමයි මේක කියන්නේ. ව ප්‍රත්‍ය ඊට පස්සේ නිකන්නේ. එක ප්‍රත්‍යක හැදෙන පද ටික ඔක්කොම ඉවර කරනවා බාලාවතාරය. ඊට පස්සේ තව ප්‍රත්‍යක් අරගෙන ඒ ටික ඉවර කරනවා. ඊට අදාළ සූත්‍ර ටික පෙන්වගෙන යනවා. එහෙමයි කරන්නේ. බාලාවතාරයේ පද හැදීමේ පිළිවෙලට තමයි සූත්‍ර පෙන්වලා තියෙන්නේ. කච්චායනේ එහෙම නෙවෙයි. ඒක පස්සේ කාලෙක බලාගෙන ගියපුවාම තේරෙයි. මේකේ පද හැදෙන පිළිවෙලටයි සූත්‍ර පෙන්වන්නේ.
මොකද කච්චායනේ මේ
දෙකේ පිළිවෙලක් තියෙනවා. නෑ ඒ ආකාර දෙකෙන් දැන් මේ පද හැදෙන පිළිවෙල ගත්තම මේ ක්‍රමේ තමයි එන්න ඕන. දැන් පද හැදෙන අනුපිළිවෙල ගත්තම මේ සූත්‍ර අනුපිළිවෙල තමයි එන්න ඕන. හැබැයි මේ ප්‍රත්‍යයන්ගේ අනුපිළිවෙල ගත්තම ප්‍රත්‍ය අනුපිළිවෙල මේ විදියට නෙවෙයි ඉන්නේ. ඒකට වෙනස්නේ. දැන් උදාහරණයක් විදියට අපි හිතමුකෝ උස්මා ප්‍රත්‍ය ගත්තා කියලා පංචමී. ඊට පස්සේ මේ උදාහරණයකට කියන්නේ එහෙම නැහැ. දැන් ඒ ස්මා ප්‍රත්‍ය ගත්තම ඊට පස්සේ පංචමියට අදාළ හැදෙන පද ටික ඔක්කොම කච්චායනේදී එක ළඟ කියනවා. අපි හිතමුකෝ එහෙම නැත්තම් රාජ් අර බ්‍රහ්මාත්ත සක රාජාදී ශබ්දයන්ගෙන් පස්සේ ස්මා ප්‍රත්‍ය නා වගේ දැනගන්න කියලා සූත්‍රයක් කිව්වනේ. නිකමට උදාහරණයක් කියන්නේ. ඒ වගේ තැනක් කිව්වම කච්චායනේදී ඒකට අදාළ හැදෙන සියලු පද ටික එක ළඟ පෙන්නනවා. ඒ සමානට ඒ අනික් ශබ්ද තාම කතා කරලා නැහැ. ඒ වුණාට ඒ හැදෙන පද ටික ඔක්කොම එකට කතා කරනවා. ඒ සූත්‍රයෙන් හැදෙන සියලු පද. එහෙම මිසක පද අනුපිළිවෙලක් නැහැ. දැන් මේ පොත්වල එහෙම නෙවෙයි. කච්චායන නෙවෙයි බාලාවතාර රූප සිද්ධිවලදී රාජ ශබ්දය නම් පටන් ගත්තා නම් ප්‍රථමාවේ ඉඳන් සප්තමිය දක්වා රාජ ශබ්දයේ පද ඔක්කොම හදලා ඉවර කරනවා. ඊළඟට අත් ශබ්දයට යනවා. ඒකේ පද ඔක්කොම හදන්න අවශ්‍ය සූත්‍ර ටික එතන ඒ තැන්වල කිය කී ටික ඉවර කරනවා. එහෙම යන. අරක එහෙම නැහැ. ඒක වෙන රටාවක්. කියවලාම බලන්න, පස්සේ බලන්න. දැන් ඒ ගැන කියන්නේ දැනට අපි මේක බලාගෙන යමු. හරි. එතකොට ඒ රටා දෙකක් ඒකයි. මේකට කියන්නේ අපි පද සාධන අනුපිළිවෙල. පද හැදෙන අනුපිළිවෙලට අනුව තමයි සූත්‍ර දක්වලා තියෙන්නේ බාලාවතාර රූප සිද්ධිපත්තු. ඒකට අරකෙදී ඒ ප්‍රත්‍යයන්ගේ එහෙම අනුපිළිවෙලට අනුව කියලා තියෙනවා. ඒ ප්‍රත්‍යයට අදාළව හැදෙන පද ඔක්කොම උදාහරණ ටික ඔක්කොම එක තැන පෙන්නනවා. එතකොට මේකේ පද හැදෙන විදියත් බලා ගන්න ඕන. කොහොමද කුත්‍ර කියන පදේ හැදෙන්නේ කොහොමද? විමල ජීවාශ්මතු. ඔව්. දැන් මේ වගේදී හදන සූත්‍රයක් ලියන්න ඕන. දැන් අපි සූත්‍ර ගැන කිව්වේ නැහැ මේ ටික හදන විදිහ. නේද? පද කීපයක්ම ගියා ඒ ටික. හදමු බලන්න කවුරු හරි. ඉක්මන. අපි ඔකේදී මුලින්ම කරන්නේ මේ වගේ ඒ වගේදී දැන් මේ මේ ටික අපි මකනවා. දැන් මේ වගේදී නිශ්චිත අර්ථයකනේ පද හැදෙන්නේ. සප්තමී අර්ථය කිව්වනේ. සබ්බ ශබ්දයෙන් පස්සේ සත්තමී අර්ථය ඒ පද හැදෙනවායි කියන නිසා අපි සබ්බස්මින් කියන අර්ථය ගන්නවා. සබ්බස්මින් කියන අර්ථයේ හැදෙන පද. ඊට පස්සේ සබ්බ සමානයි ගින වචන යුත්තං. සබ්බ ශබ්දය දිනවන. ඊට පස්සේ සබ්බ ශබ්දයෙන් පස්සේ යදින් සමාන ලකුණු කුද්දාන ඔය සූත්‍ර අතර. දැන් දෙකට එතකොට සබ්බ පද එනවා. සබ්බ සබ්බ. අරගේ කොම්බුවක් ඇවිල්ලා තියෙන මේ ත්‍රත සප්තමිය උඩම සූත්‍රය. උඩම එක ත්‍රත සප්තමිය.
ත්‍රත.
ඒ ගයි එතෙන් ලිවි උඩ ත්‍රත සප්තමිය කියලා එකක් එන්නේ. ඒක නෙමෙයි එහා පැත්තේ එකතු වෙන. මේ විදිහට හැදෙන්න ඕන. අර එත්ත ඒවත් එක්ක එහෙම ලියා ගන්න එපා. පාට මේ දෙක වෙනම තියෙන්නේ. දිට්ඨය කලේ මොකද්ද සූත්‍රය ආනන්දාශ්මිත? අර දිට්ඨයක් කරලා තියෙන මහා ප්‍රාණතායන්නට
මේක ලියලා ඊට පස්සේ නේද ද්වාද විභක්තිය. ඒ දෙක විභක්ති ලෙස සංඥා කරනවා
කියන්නේ. ඔව් එහෙම සූත් පද දෙකම එකට ලියන්න ඕනේ
නේද?
ඒකේ ටීචර් ගැටලුවක් ඕකම දෙකම දාන්න. නෑ එහෙම වුන්නේ දෙකම එක ළඟ ඇල ඉරක් ගහලා
මෙතන
දෙකක් ඕනේ නෑ එකක් ලිව්වනම් ඇති
ආ මෙතන නේ
ත්‍ර ඊට පස්සේ ත
එහෙම නේ මම ඒක අදහගෙන මේක ඕනේ නෑ මෙතන
ඒත් නෑ එකක් තියන්න ඕන තමයි
ඇයි ඒකද මෙහෙම ඒක මේක
මේ ගැටුවන් ඒක අවශ්‍ය නම් නැහැ
මේක දාන්න
ඔව් මේ දෙක අවශ්‍ය
නැහැ පස්සේ සංයාව ගන්න
හරි වැඩි අය පැටලුණා. මොකද ඉස්සෙල්ලා ඉතින් ඒ ප්‍රත්‍ය දෙක ත්‍රධ කියන ප්‍රත්‍ය දෙක සත්තමී අර්ථයේ යෙදෙනවා කියලා ඒකට අපි සටහනක් දාන්න ඕනේ. ප්‍රත්‍ය දෙක එකතු කරලා. ඊට පස්සේ ඒවා විභක්ති සංඥා දෙනවා මේ ප්‍රත්‍යයන්ට. ඊට පස්සේ ඉතින් එකතු කරලා දිට්ඨාදිය කරලා හරි ඊට පස්සේ කුත්‍ර කුත්ත කත් කියන පද චන්දසමනාස මහඳුන් බලන්න ඔක්කොම මකන්න එපා අර සබ්බ පැත්ත විතරක් මකන් ගියනම් හරි සබ්බ කියලා තියෙන තැන් විතරක් හරි
මේකු දිනවා
ප්‍රත්‍යම කන් දෙපාය එහෙම කියන උඩම සබ් එක මට
ආදේ කින්තබ්දේ නියලේ ඒකට පුවාදේ කියන්නේ
ආදේශය පස්සේ ගන්න දෙන්නත් කිංම තමයි. ඊට පස්සේ මේ ප්‍රත්‍ය දෙක පිටිපස්සෙන් තියෙද්දි තමයි කිං ශබ්දයට කු ආදේශය. ඊට පස්සේ දෙකක් ලියන්න ඕනේ. පොඩියට ලියවනම් අර සූත්‍රය පොත ගිනල්ලා තියාගෙන ඉතින් නේද නැත්තම් මතකයෙන් හදන්න තේසේ සුචිකේ කොහොමද කිංහටකු ටිකක් ඈතින් පිටිවෙල ලියන දැන් එක ගොඩේ ලියන්න ඊළඟ එක විමල ජීවාශ්මතුන් හදන්න බලාගෙන ඉන්න ඕනේ නෑ නෑ චේනි මෙච්ච ඊපස්සේ තැන් දෙකේ ලියා ගන්න කුත්‍ර කූත කුයන්ත්‍ර ඊට පස්සේ ඔතන පදේ හැදිලා ඉවරයි එතන ලියන්න ඕනේ මොකද यहाँ पे ठीक है हरी कोई विधि तो पद देखे है देना इच्छा रहते हैं देने पद देखा ही है ना अरे यान ने भी है तावे का कह देना ताऊ पद देख है देना नहीं කත්ත කියන හැදින් ඊට පිළිපද එක ඒකට ඉඩමදි තැන් තුනක හැදෙනවා දැන් මේ මේ හැදෙනවා ටක ත ප්‍රත්‍ය දෙකක් ගන්න ඕන මහා ප්‍රාණ ත ප්‍රත්‍ය දෙකක් හරි වැඩි දැන් බෑ එහෙනම් කමන්නේ මේ ටික මකන්න දැන් මෙහා පැත්ත අතනම මෙහා පැත්තෙන් හදාගෙන ගියන්න පුළුවන් පෙරවල් තුන. ඔය ඔය ටික මොකටද ඔය දී? සබ්බස්මින් කියන්නේ සබ්බ ශබ්දයෙන් පස්සේ සබ්බ ශබ්දයේ අර්ථයනේ මේක කිස්මින්
කිස්මින් කියන්නේ
සබ්බස්මින් කියන අර්ථය ද ප්‍රත්‍ය දේව තැන් දෙක ගන්න ඕන මහා ප්‍රාණ තයන්න ඒක දැනගෙන ඔය අරන් තියෙන්නේ ඔහෙ කෙරවරින්ම ගන්න පුළුවන් නම් තමයි හොඳ දැන් බෑ හැබැයි නේද කමන්නේ දැන්ට කොහොම තියන්නේ නේද ගාය හදන්නේ කොහෙද යන්නේ
Thank you.
හරිනි, ඔය විදියට සටහන් දාගත්තම හරි.
හදිසියේ
කරපු විදියට කරන්න පුළුවන් නිකන් මේ
මාතාන කයන්නට
නිකන් එහෙම ගත්තත් වැඩක් නැහැ. ඔව්. දැන් සාමාන්‍ය කියන්නේ නියම රටාව ඉතින් මේ විදිය. වින්නේ අවසානයේ ඉතින් අර ප්‍රතිඵලයනේ. ඉතින් දැනගන්න ඕන මේ සූත්‍ර වලින් තමයි හැදෙන්නේ කියලා දැනගෙන ඉතින් ඒ විදියට දාගත්තත් වැඩක් නැහැ. අපි ඉස්සරහට යමු. අපිට පද තුනක් අතහැරලා නේද? අත්‍ර අත්ත එත්ත ඒක හැදුවේ නැහැ නේ. කවුද හදන්නේ? මේකෙන් පොඩ්ඩයි මකන්න තියෙන්නේ නේද? සුදමර කිතාස් මහදුම් බලන්න.
ඒක තාලන්නේ.
ඒ තස්මින් කියන අර්ථයයි. ඒත් ඒ තස්මින් කියන අර්ථයේ තමයි මේ පද ටික හැදෙන්නේ. ඒතර මේ පද ටික හැදුනේ කිස්මි කියන අර්ථයෙන්. අත්‍ර ඒත ශබ්දයෙන් පස්සේ මීට උඩින් කියවන්නේ හරි දෙකක් මන්ට කියයි. කින් කියන තැන මසාගෙන පද තුනක් හැදෙනවානේ. අත්‍ර අත්ත එත්ත. මම හදන්නේ දෙවලා යනවා නේද?
උත්සාහයක් ගන්නවා
පුතා අර්ථය ලියා ගන්නවා. කිස්මා වෝච ඉති කිස්මා වෝච යන සූත්‍රයෙන් වප්පච්චයෝ ව පත්‍යවි කිස්මා වෝච යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. කිස්මා යනුද වෝ යනුද ච යනුද පදයෝය පද තුනකි. අපි මේකේ අර්ථ කියනවා. මේකෙදී කොචි කියන පදෙයි සත්තමියා අත්තේ කියන පදයි අනුවර්තනය කරගෙන අපි අර්ථ කියනවා. කිස්මා කිං ශබ්දයෙන් පසුව යෙදෙන කිං ශබ්දයෙන් පසුව සත්තමියා අත්තේ සත්තමී විභක්ති අර්ථයෙහි කොචි ඇතැන් තැනක වෝච ව ප්‍රත්‍යද වේ. එතකොට මේ කියන්නේ අර කලින් කියපු කිස්මින් කියන අර්ථයෙන් හැදෙන තවත් පදයක්. එතකොට අපි එතෙන් මේක හිමීට එකතු කරගත්තා නම් හරි. එතකොට මේ වෙනත් ප්‍රත්‍යක් නිසා තමයි මේක වෙනම පෙන්වන්නේ. දැන් ප්‍රත්‍යං පිළිවෙලටනේ දැන් කියාගෙන යන්නේ. එතකොට මේක වෙනස් ප්‍රත්‍යක්. ඒ නිසා මේක දැන් වෙනම කියන්නේ. පස්සේ එහෙම නැත්නම් එතෙන්ම මේ හැදෙන පදවලදී අපි කලින් කිව්වා මතකෙති කත්‍ර ඔව් කුත්‍ර කුත්ථ පත්ථ කියලා පද තුනක්. ඊට අමතරව ඒ අර්ථයෙන් හැදෙන තව පදයක් තමයි දැන් මේ පෙන්වන්නේ. හැදී අර එහා පැත්තේ ලියලා තියෙන්නේ ඒ එතෙන්නම තමයි. හැබැයි ඒ ප්‍රත්‍ය දෙක එකම සූත්‍රයෙන් ආපු නිසා ඒ ටික එකට හැදුවා ඒ පද තුන. ඒකට ඒ අර්ථයම තමයි මේ පදෙත් හැදෙන්නේ. ඊට මේ සූත්‍රයෙන් කියවෙන්නේ මොකක්ද? කිං ශබ්දයෙන් පස්සේ ව කියලා ප්‍රත්‍යක් එනවා කියන එකයි අර්ථය. ඊළඟට අපි කියමු එහෙමනම් කිස්ස කවීච ඉති කිස්ස කවීච යන සූත්‍රයෙන් කෝ ක ප්‍රත්‍යක්
වේ.
ඒ කියන්නේ ක ප්‍රත්‍ය කියන්නේ ක ආදේශයක් කියන එකයි. කින් හට ක ආදේශයක් වේ. කකාර අකාර ලෝපෝ කකාරස්ත අකාරය ලොප්වේ. ක්ව ක්ව යනුවෙන් පදයක් සැකසේ. හරි, ඒකත් අපි හදමු බලන්න. එහෙමනම් අර විදියටම කිස්මින් කියන අර්ථය ගන්නවා. කිස්මින් මේ අර්ථයේ කිං ශබ්දය ඊට පස්සේ කිං ශබ්දයෙන් පස්සේ අපි මේ අර්ථයේ ව ප්‍රත්‍ය ගන්න. මොකද්ද සූත්‍රය? ඊට පස්සේ කින් හට ක ආදේශය සූත්‍රය කිස්ස කවේච කිස්ස කවේච කියන සූත්‍රයෙන් ඊට පස්සේ දැන් තියෙන්නේ කයන්නනේ ඒකේ పూర్වස්වර ලෝපයක් සිද්ධ කරන උබ්බමදෝටිත නයි බරන් එනවද
ආදී
උපදේශ සංඥාවක් ඒවත් ඉතින් පෙයාලම ඇතුළු
නෑ බර ආදේශ
ඔය එක මේකෙන් පස්සේ ඉන්න ඕන ඉතින් මේකටම දාගන්න
ආයෙකම
එකම් පෙළේ දාගන්න ත්වාදී
සම්පූර්ණ
අර්ථයක් තියෙන වචනයක්ද? ඔව් කිස්මින්. ඔව්. ඒක නේද මේ හැදි ඔච්චර නේ. ඒ අර්ථය තමයි හැදි උදේ. ඒක
ඉතින්
යන්නේ දෙවිතුන් මතකද? තියෙනවා තියෙනවා. මට ඒක වර උදාහරණයක් මතක් වෙන ඊයේ දෙන.
කොයි
හරි අපි ඉස්සරහට යමු. එතකොට මේකත් මතක තියාගන්න තියෙන්නේ අර පුත්‍ර ඒ වගේ පදවල අර්ථයමයි යෙදෙන්නේ. ඊළඟ සූත්‍රයට යමු. හිං හං හිංචනං යන සූත්‍රයෙන් කිස්මා කිං ශබ්දයෙන් පරව හිං ආදිප්පච්චය හිං ආදී ප්‍රත්‍යයෝ වෙති හිං හං හිංචනං යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. මෙහි එක පදයකි. ඒ මුළු සූත්‍රයේම එක පදයක්. එතකොට මේකේ කොචි කියන පදේ සප්තමියා අත්තේ කියන පදේ කිස්මා කියන පදේ අනුවර්තනය කරලා අපි අර්ථ කියනවා. සප්තමී අර්ථයේ කිස්මා කිං ශබ්දයෙන් පරව කොචි ඇතැම් තැනක හිං හං හිංචනං යන පදයෝ වෙති. එතකොට මෙන්න මේ ආපහෝ මේ අර්ථයේම යෙදෙන තවත් ප්‍රත්‍ය ටිකක්. හරි වෙන්නේ කොච්චර එතකොට එකම මේ අර්ථයේ මේ පද ඔක්කොම හැදෙනවා. තේරෙනවද? එතකොට මේ ප්‍රත්‍ය ටිකක් මේ අර්ථයේමයි යෙදෙන්නේ. මේ සූත්‍රයේ උඩට ප්‍රත්‍ය කීයක් ගැන කියවෙනවද?
මේකෙන් 6යි.
නෑ මේ සූත්‍රයෙන්
3යි.
ඊළඟ එකත් අපි කියලා ඉන්න වෙනවා. කු හිං හංසුච යන සූත්‍රයෙන් කිස්සකු කිං ශබ්දයට කු ආදේශයක් වේ. ඒ කියන්නේ හිං හං ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙන අවස්ථාවක කිං ශබ්දයට කු ආදේශයක් වෙනවා කියන එකයි කිව්වේ. චකාරේන සූත්‍රයේ චකාරයේ බලයෙන් හිංචනං දාචනං සුච හිංචනං ප්‍රත්‍යත් දාචනං ප්‍රත්‍යත් පසුව ඇති කල්හි කිං ශබ්දයට කූ ආදේශේ වේ
කිං ශබ්දයට කූ ආදේශේ
වේ එතකොට දැන් මේ මොකක්ද කියන්නේ කිං ශබ්දයෙන් පස්සේ ආදේශ ප්‍රත්‍ය තුනක් යදෙනවා හිං හං හිංචනං කියලා ඒ වගේම ඊළඟට කියපු සූත්‍රයෙන් කියන්නේ මේ හිං හං හිංචනං මේ ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙන තැනක කිං හට කූ කියන ආදේශය වෙනවා කියන එක. ඒකට කිං ශබ්දයෙන් පස්සේ මේ ප්‍රත්‍ය ටික යෙදෙනවා. ඒ ප්‍රත්‍ය වලින් පස්සේ කිං හට කූ ආදේශයක් වෙනවා. හදමු බලන්න ඒක කවුද? විමල ජීවාශ්මද?
කියන්නද මේක පුළුවන්ක් ඉන්නවද? ඈ? කියන්නද
නෑ නෑ කිං හට කූ කිං ශබ්දයට ඒ නිසානේ දැන් කුහින් කියලා පදයක් ඇදෙන්නේ. දැන් තුනේ තියා ගන්න. ඒත කියන එක මම කරනවා මේ ආපහු එතන කිස්මින් කියලාම ලියනවා. උඩ උඩ. කිං කිං ශබ්ද. ඒවා තියෙන ඒවා. මෙතන හදාගෙන. ඒ ඔක්කොම ගන්න බෑ අපරාධ. මේක මොකක්ද වෙනවා පෙත්ත අර සූත්‍ර වලත් මේ සූත්‍ර කොට සම්ම කණ්ඩ වෙනවා තමයි. වෘත්‍රත සත්ත්මියා කියන එක පෙත්තත් මා කණ්ඩ ඔක්කොම. ඉත මෙහා පැත්තේ තියෙන දෙවෙනියට තියෙන සූත්‍රය. දෙවෙනි ඔව් උඩයි. යට ත්‍රේණිච්ඡය ඒක නම් දෙන්න කවන්නේ දැන් එන ඔක්කොම මකන්න
අදාළ අවසානකින් කියන්නේ එතකොට අර සම්පූර්ණ දේවිත කියන එකට අමතරව මේක එනවා කියන්නේ කියන්නේ දැන් අපි අර ඊට පුරාදේශයක් ගත්තානේ
ඔව් ඒ මෙතනදි කියන්නේ කිං හං ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙදි කූ ආදේශයක් කරනවා සූත්‍රයෙන් ඒකනේ කිව්වේ කූ හිං හං සූචය හිං හං ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙදි කූ
මෙච්චර
ලොකුට ගියා මුලින්ම දියාගන්න ඕනේ නැත්නම් ඉන්න මොකද ඊද තත්ත්‍ය හින් විතර තත්ත්‍ය කීයක් ගන්න ඉතින්
ඔක්කොම ලියලා
හින් හම් හින්ද ඒක තමයි ළඟින් ලිය දැන් ඔහොම කියනවා ඒකට පොලියට කියන්නේ ඉතින් ලොකෝ කොහොමද කමාවක් දාන්න ඕනේ නේද කොහෙටද ඔය කියන්නේ ඇති ඩොට් වෙලා ත්වාදය කින් මොකද වෙන්නේ? කින්හට කූ ආදේශයද?
ආයෙත් කියලා මම කරකට
ඕනේ. අතින් නම් ගත්තා. දැන් කමාවල කමාදද? මම උද්දුත දෙකිනේ. අරක උඩ තිබුණ මොන්නේ?
නෑ.
මේ හැබැයි ටිකක් පහලට එනවායි කියලා මම ඉතින් යති නිරන්තරයෙන් කෝහින් හන්සු සූත්‍ර එකට ලියන මොනින් පෙර කෝහින් හන්සු එතන කෝහින් හන්සු කෝ පොඩිගක් කියලා ඉඩක් කියලා
හිංචනන්
එක පස්සේ ගන්න ඕනේ නැත්නම් චකාරය වලින් කියන්නේ ඔය සූත්‍රේ මොනවාද කියන්නේ කෝ ආදේශ වෙන්නේ
මේ
හිංචනන් එකේ චකාරය වලින් නැහැ කෝ හිංහන්සු සූත්‍රේ සූත්‍රේ හොඳට බලා ගන්න ඕනේ හිංචනන් කියන්නේ ප්‍රත්‍යනික ගන්න එකෙන් ඒ මොකද්ද කියන්නේ? උදේකම න්‍යාය ක්‍රියා. ඒ දෙක වෙනස මොකද්ද ඒ සූත්‍ර දෙක? මේ පද වලත් අර්ථය කලින් කියපු අර්ථයම. ඒතර මේ උඩේක ඒ දෙක මාරු වෙන්න බෑ කොහොමත් අනිවාර්යෙන්ම ඔහොම වෙන්න ඕන. උඩේක කලින් ලියන්න බෑ. ප්‍රත්‍යක් පිටිපස්සෙන් නැතුව ආදේශයක් ගන්න බෑ. කිංහම් ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙද්දි තමයි කිං හට කූ ආදේශය වෙන්නේ. ප්‍රත්‍ය ඉස්සරලා අරන් ඉන්න ඕන අනිවාර්යෙන්. ඒක
තමයි
කින්හට ගෝගානේ ඔව් කෝහින් හන්සු චේ සූත්‍රේ එකම සූත්‍රයෙන් මේ ටික ඔක්කොම හරි එතකොට මේ ටිකේ අර්ථ පැහැදිලි. කලින් කියපු අර්ථේමයි කිස්මින් කියන අර්ථේමයි. එතකොට තේරුම මොකක්ද මේකේ? කොහෙද? කොහින් ගච්ඡසි? ත්වං කුහිං ගච්ඡසි. ඒ අර්ථය. ඒත් එකම කුවං කියලා පදයකුත් හැදෙනවා. ඒක නම් මෙතන පෙන්නන්නේ නැහැ. කුවං ඒකත් ඉතින් මතක තියාගන්න. මෙහෙම පදයකුත් කුවං. ඒත් ඔය අපි කීයක් විතර තියෙනවද දැන් ඔක්කොම කිං ශබ්දයෙන් පස්සේ සත්වමී අර්ථි
අටයි.
මේකත් එක අටයි. ක කියලා පදේ ගුත්තිය. හරි. ඉස්සරහට යමු යනවානේ. තම් හාච ඉති තම් හාච යන සූත්‍රයෙන් හිං හං ත ශබ්දයෙන් පසුවද හිංහම් ප්‍රත්‍යෝ වෙති. තහින් තහං යනුවෙන් පද දෙකක් සැකසේ. තම් හාච යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. තම් හා යනුද ච යනුද පදයෝය. පද දෙකකි. එතකොට මේකෙත් කචි සප්තමියා අත්තේ හිං හං කියන පද අනුවර්තනය කරලා අපි අර්ථ කියනවා. තම් හාච ත ශබ්දයෙන් පසුවද සප්තමියා අත්තේ සප්තමී අර්ථයෙහි කචි ඇතැම් තැනක හිං හං හිං ප්‍රත්‍යත් හං ප්‍රත්‍යත් වෙති. මේ මොකක්ද කියන්නේ? මේ සූත්‍රයෙන් කියන්නේ ත ශබ්දයෙන් පස්සේ මේ හිං හං කියන ප්‍රත්‍ය දෙක යෙදෙනවා. අපි දැන් මේ කිව්වේ හිං හං හිංචනං කියන පද කිං ශබ්දයෙන් පස්සේ යෙදෙනවා කියලානේ දැන් කතා කරේ. කිං ශබ්දයෙන් පස්සේ විතරක් නෙවෙයි ත ශබ්දයෙන් පස්සෙත් මේ ප්‍රත්‍ය යෙදෙනවා. ඒකයි කිව්වේ තම් හාච ත ශබ්දයෙන් පසුවත් කියන එකයි තේරුම. අරට අමතරව ත ශබ්දයෙන් පසුවත් මේවා යෙදෙනවා. හින් හං කියලා විතරනේ දැන් කිව්වේ. මේ ප්‍රත්‍ය දෙක විතරයි. පොඩ්ඩක් මකලා තියන්නකෝ.
ඊළඟ පදේ ඉන්න හදලා තියන්න. සහින් පදේ නිවල කියලා හදලා
රිලේසි එක නේද? දෙයිද? දෙරි තුනයි. නේද? තේරුම මොකක්ද? ධම්ම විසුද්ධිය අශ්මත.
ඇයි?
හරි ඊළඟ සූත්‍රයට අපි යමු. යතෝහිං යන සූත්‍රයෙන් හිං ප්‍රත්‍යවේ යතෝහිං යනු ප්‍රත්‍යවිධාන සූත්‍රයි. යතෝ යනුද හිං යනුද පදයෝය පද දෙකකි. මේකෙත් අර විදිහටම කොචි සප්තමියාත්තේ කියන පද අනුවර්තනය කරගෙන අර්ථ කියනවා. යතෝ ය ශබ්දය කෙරෙන් පරව සප්තමියා අත්තේ සප්තමි අර්ථයෙහි කොචි ඇතැම් තැනක හිං හිං ප්‍රත්‍යවි යහින් යහින් යනුවෙන් පදයක් සැකසි කොතර මොකද්ද මේකේ යතෝ හිං හරි ලේසි එක නම් යස්මින් කියන අර්ථයේ රිලීසි නේ පෙලි තුන යතෝ හි යහින් කියලා පදයක තේරුම යස්මි යම් තැනක ඊළඟ සූත්‍රයට යමු. ତොර මේ සූත්‍රයෙන් කියවෙන්නේ ය ශබ්දයෙන් පස්සේ හිං ප්‍රත්‍ය යෙදෙනවා කියන එක. පැහැදිලි කියේ. ඊළඟ සූත්‍රය ඉමස්මා හ ධාච ඉති ඉමස්මා හ ධාච යන සූත්‍රයෙන් හ ධා හ ප්‍රත්‍යත් ධා ප්‍රත්‍යත් වෙති.
හ ප්‍රත්‍යත් ධා ප්‍රත්‍යත් වෙති.
හරිද කියුවා. ධා ප්‍රත්‍ය නෙවෙයි ධ ප්‍රත්‍යත් වෙති. හ ප්‍රත්‍යත් ධ ප්‍රත්‍යත් වෙති. ඉහ ඉද යනුවෙන් පද දෙකක් සැකසේ. ඉමස්මා හදාච යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. ඉමස්මා යනුද හදා යනුද ච යනුද පදයෝය. පද තුනකි. එතකොට අපි මේකත් කොචි සප්තමියාත්තේ කියන පද අනුවර්තනය කරලා අර්ථ කියනවා. ඉමස්මා ඉම ශබ්දයෙන් පරව සප්තමියා අත්තේ සප්තමී විභක්ති අර්ථයෙහි කොචි ඇතැම් තැනක ප්‍රධාච හ ප්‍රත්‍යත් ධ ප්‍රත්‍යත් වෙති. හරි, ඒක හදමු බලන්න. කවුද හදමුද බලන්න. අමාරු එන විවර ජීවාශ්ම දුන් හදන්න බලන්න. හරි, ගිරයි ගිරයි. හදුවා නේද? නෑ, එහෙනම් හදන්න. අපවරි චිත්තස්මත් එන්න කවුරුද? මම කවුරුරි කියන කෙනෙක්. තොර මොන ශබ්දයෙන් පස්සේද දැන් අපි මේ කිව්වේ? ඉම ශබ්දයෙන් පස්සේ එකතු වෙන ප්‍රත්‍ය දෙකක් යයන්න විතරක් මකලා ඉම කියලා ලියනවා ඉතින්. අනිත් ඒවා මකන්න ඔය දැන් සම්පූර්ණ. එහා පැත්තේ තියෙන මුල් සූත්‍රය මකන. ඔය යත් ඔව්. එහා පැත්තේක තියෙන. මෙහා පැත්තේ ටික මකන. හරි. අර්ථය දිනනවා ඉමස්මින්. ඉමස්මින් කියන අර්ථය. ගමයන් ලොකුවට ලියන්න ඕන නැත්නම් ඉමස්මින් වෙනවා. කමන්නේ නැහැ. ඇති වෙලා. ඊට පස්සේ ඉම ශබ්දය තියෙනවා. ජින වචන යුක්ත ඉම. ඊට පස්සේ ඉමදන හි සහ ඉමදන හයන්න ඉමදන හ කමාවක් දෙන්න හොඳයි. ඉමදන ද ඊට පස්සේ සූත්‍රය ලියන්න. ඉමස්මා හදා ච ඉමස්මා හදා වෙන් කරලා ලියන්න වචන දෙකක්. ඇති ඇති. ඊට පස්සේ යට සූත්‍රය ඉමහට තැන් දෙකේදීම යන්නක් ඉමහට ටිකක් මෙහෙම පටන් ගන්න හරි ආදේශය. ඉම හට ඊ යන්න යටින් විරක් ගහලා දන හයන්න. එතනත් එහෙම. යටින් විරක් සූත්‍රය ඉමස්සි තන්දානි හතෝ දේසුච. ඉමස්සි තන්දානි. ඉමස්සි තන්දානි කියලා ආවි සූත්‍රයක් තියෙනවා. ඔය මොකක්ද? ඉමස්සි සයන දෙක දෙක. ඉමස්ස ඊ කියන එකනේ. ඉමස්සි තන්දානි. මහා ප්‍රාණතයන් ඊළඟට තයන්න බැඳි මහා ප්‍රාණතයන් තත් නේ ඉන්ද සූත්‍රය බලලා ලියන්න. ඇති ඔය ටික ලියලා ඩොට් එකක් තියාගන්න. ඊට පස්සේ යටින් ලියන උත්තර මොකද්ද හැදෙන්නේ? ඒ යන්නද? දෙන්න නම හැද. මේ. මේ සූත්‍රයෙන් කියවුන එක පැහැදිලි. ඉම ශබ්දයෙන් පස්සේ හ ද කියන ප්‍රත්‍ය දෙකක් කියදෙනවා. ඒ වෙලාවේදී ඉම හට ඊ ආදේශයක් වෙනවා. අපි කලින්ම කතා කරා ඒක. ඊතෝ කියන පදේ හදන තැනදී මේ සූත්‍රය කතා කරේ. මුලදීම ගිය සති. හොඳ වෙලාවට ළඟදීම කතා කරපු නිසා හැමෝටම මතකයි. නේද? ගිය සතියේ නිසා. හරි ඊළඟ සූත්‍රය අපි කියමු. සබ්බතෝ දී ඉති.
සබ්බතෝ දී ඉති.
සබ්බතෝ දී යන සූත්‍රයෙන්.
සබ්බතෝ දී යන සූත්‍රයෙන්.
දී
දී
ප්‍රත්‍යවි.
දී ප්‍රත්‍යවි.
සබ්බ දී.
සබ්බ දී.
සබ්බ දී යනුවෙන් පදයක් සැකසේ. ඒකනහරි ලේසි. නේ ඒකෙත් අර්ථය සබ්බස්මින් කියන අර්ථයයි. සබ්බ ශබ්දයෙන් පස්සේ දී ප්‍රත්‍ය සබ්බ දී කියලා පදයක් හැදෙනවා. යෝ ධීරෝ සබ්බ දී දන්තෝ සුද්ධෝ අප්පටි පුද්ගලෝ කියලා මේ සද්දේව රයිතුමා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරන්නේ. සබ්බ දී දන්තෝ සියලු තෙන්හි දැමුණු කියන ඊළඟ සූත්‍රය අපි කියමු. මීට දැන් මෙතන අපි කතා කරේ සත්තමී අර්ථයේ ප්‍රත්‍ය ටිකක්. දැන් ඊට පස්සේ කතා කරන්න යන්නේ කාලාර්ථ සත්තමී හැදෙන නිපාත ටිකක්. කාලාර්ථ සත්තමී. මොකද්ද කාලාර්ථ සත්තමී කියන එකේ තේරුම? කාලයක් හඟවන සත්තමී විභක්තිය. එතකොට අපි සාමාන්‍යයෙන් කාලය හඟවන්නේ සප්තමී විභක්තියෙන්. හවස කියලා අපි කියනවා. ඊයේ ඒ තැන් ඔක්කොම ඒ නිපාත පදය දෙනවා නම් ඒ සියල්ලම සප්තමී අර්ථයේ පද කියලා කරකා. මොකද අපි සාමාන්‍යයෙන් කාලයක් හඟවන්නේ සප්තමීයෙන් කියන එක තමයි භාෂාවේදී කතා කරන්නේ. ඒ නිසා අපි ඒ කාලය හඟවන පද සප්තමී පද කියලායි සලකන්නේ. මොනවාද ප්‍රත්‍යය? ඒ ප්‍රත්‍යයක් නේ එකතු වෙන්නේ. ආදේශයක් උනේ නැහැ නේ මෙතන. මොකද ආදේශයක් තියනවද මෙතන? නැහැ නේ. මේ ප්‍රත්‍යයක් නේ විධාන කරන්නේ. මේ ප්‍රත්‍යය දෙනවා කියලායි කිව්වේ. මේකට වෙන මොකක් හරි ආදේශයක් වෙනවා කියන එක තමයි ආදේශ විධාන කියන්නේ. ඒ කියන්නේ තියෙන එකට වෙන ආදේශයක් වෙන්නොත් ඒක ආදේශ විධානයි. ප්‍රත්‍යයක් විධාන කරන එක ප්‍රත්‍ය විධානයි. නෑ නෑ ආගමයක් නෑ. බලන්න ප්‍රාගමයක් තියෙද කොහෙද? අලුතෙන්
ආව කියන
එක. නෑ අලුතෙන් ආව නෙමෙයි. ප්‍රත්‍යක් එකතු වුණා. යම් අර්ථයකින් ප්‍රත්‍යක් එකතු වුණා. කාලේ ඉති අධිකාරෝ.
කාලේ ඉති අධිකාරෝ.
කාලේ යන පදය අධිකාර කරනු ලැබේ.
කාලේ යන පදය
කින් සබ්බඤ්ඤේක යකූහි දාදාචනං ඉති කින් සබ්බඤ්ඤේක යකූහි දාදාචනං යන සූත්‍රයෙන් කින් ආදිතෝ කින් ආදී ශබ්දයන්ගෙන් පසුව දාදාත් දාචනංච දා ප්‍රත්‍ය දාචනම් ප්‍රත්‍යත් තීදී කිං සබ්බඤ්ඤේක යකූහි දාදාචනම් යනු ප්‍රත්‍ය විධාන සූත්‍රයි. කියන්නේ නැති හරියට නේද? කිං සබ්බඤ්ඤේක යකූහි යනුද දාදාචනං යනුද පදයෝය. පද දෙකකි. හරි. එතකොට මේකේ කාලේ කියන පදය අනුවර්තනය කරගෙන අර්ථ කියන්න කිව්වා. කාලේ කාල අර්ථයෙහි කිං සබ්බඤ්ඤේක යකුහි කිං සබ්බ අඤ්ඤ ඒක ය යන ශබ්දත් කූ ආදේශයත් කෙරෙන් පරව දාදාචනං දා ප්‍රත්‍යත් දාචනං ප්‍රත්‍යත් යෙදි කස්මින් කාලේ කස්මින් කාලේ යන අර්ථයෙහි කදා කුදාචනං කදා යනුවෙන්ද කුදාචනං යනුවෙන්ද පද සැකසෙත් එතකොට මේ කිව්වේ මොකක්ද මේ පද ටිකක් කිව්වා ඒ පද වලින් පස්සේ ප්‍රත්‍ය දෙකක් කියදෙනවා මෙන්න මේකයි මේ සූත්‍රයෙන් කියවෙන්නේ. කිං හට ක ආදේශයක් වෙනවා. එතකොට මේ කියපු කිං සබ්බ අඤ්ඤ ඒක ය කියන පදයන්ගෙන් පස්සේ දා ප්‍රත්‍යය දෙනවා. ඊට පස්සේ කිං හට ආදේශ වුණු කු ආදේශයෙන් පස්සේ දාචනං කියන ප්‍රත්‍යයක් යෙදෙනවා. එතකොට පද හැදෙනවා කදා සබ්බදා අඤ්ඤදා ඒකදා යදා ඒ වගේම කුදාචනම් කියලා පද හැදෙනවා. අන්න ඒ පද හදාගන්නයි මේ සූත්‍රය කිව්වේ. එතකොට අපි දැන් හදන්න යන්නේ මේ ඔක්කොම හදන්න පුළුවන් මෙතන. නමුත් ඒ මෙතෙන් අදාළව අනිත් ඒ පද අරගෙන මේ පද ඔක්කොම දැන් හදන්න පුළුවන්. දැන් මෙතනදී අපි හදන්නේ කස්මින් කාලයේ කියන අර්ථයේ කදා කුදාචනං කියන පද දෙක. ඒක ධම්මවිසුද්ධියාශමතු හඳුන් බලන්නේ. වෙලා යන නිසා අපි මහදන්නම් ඒ කියනන්නේ.
ශබ්ද කෙරෙන් පසුව දාචනං
එන්නේ. ඒ වගේ න විස්තර කරලා තියෙනවා ටීකාවල ඒ වගේ පොත්වල ඒවා පස්සේ බලාගන්න. මේ ඔතන එන්නේ මේ විදියට. ප්‍රත්‍ය දෙකක් පෙන්වුවාට ඒ හැම තැනදීම ප්‍රත්‍ය දෙකම ඉන්නේ. කින් හටක සේසුච සේසේසු චෙකින් ගන්න එක තමයි වඩා හොඳ. මේක වෙන අපි පොඩ්ඩක් බලාගෙන යද්දි සටහනක් දෙකලයි මේක ගත්තේ. සේසේසු චෙකින් ගන්න එක තමයි වඩා හොඳ. සේසේසු චෙක සූත්‍රෙම දෙන්නේ. ඒත් කිව්වේ එකම තමයි. සෙසු ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙද්දී කිස්ස කවේච සූත්‍රෙන් කිව්වේ වකාරයේ පිටිපස්සෙන් තියෙද්දී විතරයි. තේරුණා? ච බලයෙන් එතකොට කු හිංහං සුච සූත්‍රයේ ච බලයෙන් තමයි දාචනම් ප්‍රතිපිටිපස්සෙන් තියෙද්දි කිං හට කු ආදේශය. මේකේ තේරුම කියමු බලන්න හිමනම්. කස්මින් කාලේ කවදා කවර දිනක කියන එකයි අරතේ. කවර දිනක කවදා නම් මේ බාලාව පාරේ ඉවර වන්නේද? ඒකද කියන්නේ? හරි. පැහැදිලි නේ නැහනම් නේද? මෙන්න ඊළඟ සූත්‍රයට යමු. සබ්බස්ස සෝ දාම්හිවා ඉති. සබ්බස්ස සෝ දාම්හිවා යන සූත්‍රයෙන් සබ්බස්ස සබ්බ ශබ්ද යහට වා විකල්පයෙන් සෝ සකාර ආදේශයක් වේ. සදා සදා යනුවෙන් පදයක් සැකසේ. සබ්බදා සබ්බදා යනුවෙන්ද පදයක් සැකසේ. එතකොට මේකේ අපි අර්ථ කියන්නේ මේ හදපු පද දෙකේ කිස්මින් කාලේ. කස්මින් කාලේ කිව්වත් හරි කස්මින් කාලේ. කස්මින් කාලේ කියන අර්ථය තමයි මේ පද හැදුනේ. කස්මින් කාලේ. ඊට පස්සේ දැන් අපි හදන්න යන්නේ සබ්බස්මින් කාලේ කියන අර්ථය. සබ්බස්මින් කාලේ. අතරට තව එකක් තියෙන්න ඕන. මේකෙත් එන්නේ නෙමෙයි ඉන්නේ. ඒකට මේක එන්නත් ඕන. කින් සම්පන්නීකය වූහි එතකොට සබ්බස්මින් කාලේ කියන අර්ථයේ සියලු කාලයෙහි හැම කල්හිම කියලා අපි කියන්නේ ඒ අර්ථයේ සබ්බ ශබ්දයෙන් පස්සේ දා ප්‍රත්‍ය තැන් දෙක යෙදෙනවා. සබ්බ දනදා කියලා එක ඊට පස්සේ එක දා ප්‍රත්‍යයකට දා ප්‍රත්‍යයකට නෙවෙයි සබ්බ ශබ්දයකට ස ආදේශයක් ගන්නවා සබ්බස්ස සෝ දාම් හිච්ච කියන සූත්‍රයේ. එතකොට සබ්බදා සදා කියලා පද දෙකක් ඇදෙනවා. දෙකේම තේරුම හැම කල්හි හැම කල්හි. හරි ඊළඟ සූත්‍රයට අපි යමු. තම්හා දානිච ඉති තම්හා දානිච යන සූත්‍රයෙන් දානි දාච දානි ප්‍රත්‍යත් දා ප්‍රත්‍යත් වෙති. තම්හා දානිච යනු ප්‍රත්‍යවිධාන සූත්‍රයි. තම්හා යනුද දානි යනුද ච යනුද පදයෝය. එතකොට අපි මේකට අනුවර්තනය කරනවා කාලේ කියන පදේ සත්තමියා අත්තේ කියන පදේ කොචි කියන පදේ ඒ ටික අනුවර්තනය කරගෙන අර්ථ කියනවා. සත්තමියා අත්තේ සත්තමී අර්ථයෙහි තම්හා ත ශබ්දයෙන් හරව කාලේ කාල අර්ථයෙහි කොචි ඇතැම් තැනක දානිච දාච දානි ප්‍රත්‍යත් දා ප්‍රත්‍යත් වෙති. තදානි තදා තදානි තදා යනුවෙන් පද දෙකක් සැකසී. හරි එතකොට මේ සූත්‍රේනුත් කියන්නේ තම්හා කියන එකෙන් කියවෙන්නේ ත ශබ්දයෙන් පස්සේ දානි ප්‍රත්‍යත් ච ශබ්දයෙන් දා ප්‍රත්‍යත් මෙතින්න ගන්නවා. දානි ච දාච ච ශබ්දයෙන් එතකොට අර අපි ඒකට කියන්නේ සම්පින්ඩනයක් අවුත්ත සම්පින්ඩන කලින් නොකිය වූ දෙයක් එකතු කිරීම. එතකොට කලින් වුත්ත සම්පින්ඩන කලින් කියපු එකක් මෙතෙන් එකතු කරනවා. දැන් දා ප්‍රත්‍ය කියලා තියෙනවා ඒ ප්‍රත්‍යත් මෙතෙන්ද එකතු කරලා අපි අර්ථ කිව්වේ. අපි ඒකත් එතකොට හදාගමු. ත ශබ්දයෙන් පස්සේ ප්‍රත්‍ය දෙකක් යෙදෙනවා. හරි. එක පෙළ. තදා තදාල. හරි, අපි ඊළඟ සූත්‍රයට යමු. යදා දිනා යදනුප්පන්නා ආදී සූත්‍රයෙන් ඉම සද්දා ඉම ශබ්දය කෙරෙන්ද සමානා පරේහිච සමාන ශබ්ද අපර ශබ්දයන්ගෙන් පරවද යතහ සංඛ්‍යං අනුපිළිවෙලින් උජ්ජ උජ්ජුප්පච්චය උජ්ජ ප්‍රත්‍යත් උජ්ජු ප්‍රත්‍යත් වෙති. ඉම සමානානං ඉම ශබ්ද සමාන ශබ්දයන් හට අසාච අ ආදේශයත් ස ආදේශයත් වෙති. අජ්ජ සජ්ජු අපරජ්ජු යනුවෙන් පද සැකසේ. මේකේ නම් ඉතින් ආදේශ ටිකක් තියෙන්නේ එකම සූත්‍රයකින්. තොට තැන් තුනක එකම අර්ථය නෙවෙයි හැබැයි මේ පද අපි තුනම එකට හදමු දේසී. ඉමස්මින් කාලේ කියලා එක පදයක්. ඊළඟ එක සමානස්මින් කාලේ. ඊළඟ එක අපරස්මින් කාලේ. මේ කියන අර්ථ වලින් පස්සේ ශබ්ද යෙදෙනවා. ඉම ශබ්ද සමාන ශබ්ද අපර ශබ්ද යෙදෙනවා. මේ අර්ථව ඊට පස්සේ මේ ශබ්දයන්ට තරව පළවෙනි තැන මොකක්ද යෙදෙන පත්‍ය? දෙවෙනි තැන දෙක ඊළඟ තැන දෙකේ සූත්‍රය ඊට පස්සේ ඉම ශබ්දයක අයන්නක් සමාන ශබ්දයක සයන්න මෙන්න මේ විදිහ ආදේශ දෙකක් වෙනවා. ඒ වෙන්නේ මේ සූත්‍රයෙන්ම තමයි. පස්සේ පද හැදෙනවා. ඒකේ තේරුම තමයි මේ තියෙන්නේ පදේ හැදෙනු පදේ තමයි මේ තියෙන්නේ. එතන මේ අර්ථ තුනේ තමයි පද හැදෙන්නේ. අද කියන්නේ ඉතින් මේ කාලේ කියන එක තේරෙනවද? මේ කාලේ කියන එක තමයි අද කියලා කියන්නේ. අතීත කාලයක් එහෙම නෙවෙයි. සමාන කාලයේ
සමාන
සජ්ජු කියන්නේ එතන ඒ විලාගම කියන්නේ සමාන කාලයේ කියන එක තමයි. සමාන කාලයේ කියන්නේ ඒ විලාව කියන්නේ මොකක්ද? ඉතියේ සමාන විලාව. ඉමස්මා රහිතුනා දානි චිති ඉමස්මා රහිතුනා දානි ච යන සූත්‍රයෙන් රයි ආදි පච්චය රහි ආදි ප්‍රත්‍යයෝ වෙති. ඉමස්මා රහිතුනා දානි ච යනු ප්‍රතිවිධාන සූත්‍රයි. ඉමස්මා යනුද රයිදුනාදානි යනුද ච යනුද පදයෝය. පද තුනකි. මේකෙත් එතකොට සත්තමියා අත්තේ කියන පදේ කාලයේ කියන පදේ එකතු කරලා අපි අර්ථ කියනවා. කාලේ කාල අර්ථයක් කිය යුතු තැන්හි ඉමස්මා ඉම ශබ්දයෙන් පසුව සත්තමියා අත්ති සත්තමී අර්ථයෙහි රහි දුනා දානිච රහි ප්‍රත්‍යත් දුනා ප්‍රත්‍යත් දානි ප්‍රත්‍යත් වෙති. ඊළඟ සූත්‍රය අපි කියමු. ඒත රහිමි ඉති ඒත රහිමි යන සූත්‍රයෙන් ඉමස්ස ඒතෝ ඉම ශබ්දයට ඒත ආදේශය වේ. ඒතරහි ඒතරහි යනුවෙන් පදයක් සැකසේ. ඒත රහින්හි යනු ආදේශ විධාන සූත්‍රයි. ඒත යනුද රහින්හි යනුද පදයෝය. පද දෙකකි. මේකෙත් ඉමස්ස සබ්බස්ස කියන පද අනුවර්තනය කරගෙන අපි අර්ථ කියනවා. රහින්හි රහි ප්‍රත්‍ය පසුව ඇති කල්හි සබ්බස්ස ඉමස්ස සියලු ඉම ශබ්දයට ඒත ඒත යන ආදේශය
වේ.
හරි, එතකොට මේකෙන් මොකක්ද කියන්නේ? මේ සූත්‍ර දෙකෙන් මුල් සූත්‍රයෙන් කිව්වේ ඉම ශබ්දයෙන් පස්සේ යෙදෙනවා ප්‍රත්‍ය තුනක්. රහි ප්‍රත්‍ය, දුනා ප්‍රත්‍ය, දානි ප්‍රත්‍ය. ඊට පස්සේ කියනවා මේකෙදි ඒත කියලා මේ රහි කියන ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙන තැනකදී මුලින් ඉම තියෙනවා. ඉම රහි කියලා දැන් තියෙන්නේ. ඉමහට ඒත කියලා ආදේශයක් වෙනවා. මේක මේ ඒත ශබ්දයෙන් රහි ප්‍රත්‍ය ඇවිල්ලා එහෙම හැදෙන එකක් නෙවෙයි. ඒකයි මේ කියන්නේ. එතකොට ඉමස්මින් කාලේ කියන අර්ථයයි මේක. එහෙම නැතුව ඒතස්මින් කාලේ කියන අර්ථයක් එහෙම නෙවෙයි. ඒකයි දැන් පැටලෙන්න පුළුවන්. ඒ නිසා තමයි මේ දැන් හරිම දැන් ඒත කියලා වෙනම ශබ්දයක්ත් තියෙනවා. මෙතනදි වෙන්නේ ඉම ශබ්දයට ඒත ආදේශයක් වෙනවා. පැහැදිලිනේ? මේ සූත්‍රයෙන් ඉම ශබ්දයට වෙන ඒත ආදේශයක්. ඉතින් ඒක මේ වගේ තැන් හොඳට මතක තියාගෙන ඉන්න ඕන. එහෙම නැත්නම් අර්ථ පැටරෙම හොඳටම. එහෙම නැත්නම් මේක ඒත ශබ්දයෙන් අර කාලේ කියලා අර්ථ කියයි. අර කාලේ නෙවෙයි, ඒතරේ කියන්නේ දැන්, මේ කල කියන එකයි. දැන්. හරි. එහෙමනම් කොහොමද පද හැදෙන්නේ? මේ අර්ථේමයි. ඉමස්මින් කාලේ කස්මින් නෙවෙයි, ඉමස්මින් කාලේ කියන අර්ථයේ පැහැදිලි. ඉමස්මින් කාලේ කියන අර්ථයේ ඉම ශබ්දයෙන් පස්සේ රහි ප්‍රත්‍යේනවා. ඉමස්මා රහිම් රහි දුනාදානිච කියන සූත්‍රයෙන් ඊට පස්සේ ඒවට විභක්ති සංඥා දෙනවා. ඉම ශබ්දයට ඒත ආදේශයි ඒත රහිමි සූත්‍රයෙන් ඒත රහි කියලා පද තේරුම. එතකොට ඉමස්මින් කාලේ මේ කාලයේහි නැත්තම් දැන් කියන අර්ථයයි. ඊළඟ සූත්‍රයත් කියමු. අදුනාම් හිච යන සූත්‍රයෙන් ඉමස්ස ඉම ශබ්දයට අ ආදේශයක් වේ. අදුනා යනුවෙන් පදයක් සැකසේ. ඉදානි යනුවෙන්ද විකල්ප පදයක් සැකසේ. හරි, ඒ පද දෙක හඳුන් බලන්න. ධම්මවිසුද්ධියස් උදේ මේකෙන් වැඩි හරි ඔක මිතන ඉතිරි කරන්නේ හරි නේද ඔක ඉතක ඉන්න ඔව් මේ විජ්ජ කෙනෙක්ට කෑම ගන්න මේ මේක කොහොමද හරි මේක මේක නේ මස්මින් කාලේ කියන එකත් ඊට පස්සේ ප්‍රත්‍ය දෙකක් එනවා දැන් හිම ශබ්දයෙන් පස්සේ ප්‍රත්‍ය කීයක් එනවා කියලා කිව්වද
තුනක්
මොනවද
හරි තුනක්
මේක ලියනවා අතර තියෙන ඊට පස්සේ අපි දැන් රහි ප්‍රත්‍ය එකතු කරලා හැදුවා පදේ. දැන් දුනා දානි කියන දෙකම එකතු කරලා එකවර හදමු. ඉම දන දුනා. යට. දුනා කමාව තව ටිකක් එහයින් ඉඳ තියෙනවනේ තියෙන්නේ. ඉම දන දාන සූත්‍රය
මස්මා
රහිනා ගානිත් හ්ම් මස්මා රහිනා
ගාන
අර තියෙන්නේ එහා පැත්තේ කියලා ඔතන යදා යදනුප්පන්නා කොටස විතරක් මකලා එහා පැත්තේ තියෙන මෙහෙ මෙහෙ උඩ ඒ ටික විතරක් මකලා එතෙන් ලියනද
මස්මා
නදී ඔව් මස්මා කියලා ලිවණ නැති ඉතිරිග තනි ක්‍රියාව ගන්න මස්මා මැද පිටින් සමාන ලකුණක් දාලා අකුරු දැන් ඩොට් පෙළකුත් තියන්න ඕන දැන් යන්නයි මයන්නයි බඳලා ලියන්නේ යන්න ඔක්කොම ටික දැන් බඳලා කවන්නේ දැන් කවන්නේ ලියද්දි දැන් වෙන් වෙන්න ඕන අකුරු වෙන් වෙලා ලියා මොනේ හරි ඊට පස්සේ ඉම ශබ්දයට අයන්නක් ගන්නවා මේ දුනා ප්‍රත්‍ය යට එකේ ලියන්න ඕන දුනා ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙද්දි ඉමහට අයන්නක් එනවා සූත්‍රය මොකද්ද අදුනාම් හිච ඔව් දුනාය ඔක්ටි ගනිත්නම් ක්‍රීම් එකට මකරණ කෙනිය අප මේ ඔතන කමා දෙකක් දාලා එයා පැත්තේ අදුනාම් හිච ආ දුනාම් හිච ඒකයි සූත්‍රයේ අර්ථය ආ දුනාම් හිච දුනාම් හි ආච දුනාම් දු ප්‍රත්‍ය දුනා ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙනවා හරි ඊට පස්සේ ඉමහට ඊළඟ සූත්‍රයෙන් ඉම ශබ්දයට දානි ප්‍රත්‍ය පිටිකස්සෙන් තියලා යටි. ඔව් ඉමහට යන්නක්. ඉමස්සිත්තං දානි හතෝ දේසුච. ඊතෝ කියන පදේ හදද්දි කිව්වේ එතන තියෙනවා පේනවා ඇති. ඉමස්ස ඊ තං දානි හතෝ දේසු දේසු ච හතෝ දේ එතකොට එතන තං දානි කියලා පදයක් තියෙනවා දානි ප්‍රත්‍ය පිටිපස්සෙන් තියෙද්දි තිමස්ස අන්න ඒ දානි ප්‍රත්‍ය තමයි මේ කිව්වේ. එතකොට දැන් පේනවා ඇති ඒ සූත්‍රය රචනා කරද්දි මේවා ඔක්කොම දැන් මේ පස්සේ මේ කිය වෙන මේවා ඔක්කොම ඔළුවේ තියෙන්න ඕනේ නේද? ඇති ඇති ඔය කෝ දානි කොටස මේ මේ එතන දානි කොටස හරි හැදුණු පද දෙක එතකොට යටින් මෙතන ලියනවා අදුනා ඉදාය තවරියක් තවය
ඉස්ලාම්
පැහැදිලිනේ කතාවනේ. මේ දෙකේම තේරුම එතකොට මේ කාලේ දැන් කියලා අපි කියන්නේ අදුනා දැන් හිදානි දැන් ඉතින් මේ කාලේ දැන් කියන්නේ කොයි කාලෙකද පාරිචිත්තයස්ම ඈ පවිවේකයස්ම මොකද්ද අදුනා කියන එකේ තේරුම දැන් ඒ කියන්නේ ඉමස්මින් කාලේ මේ කාලේ කියන එක හරි එහෙමනම් ඊළඟ සූත්‍රයත් අපි කියාගෙන යමු. ඔය එකක් දාන්න. ඔය ඉතින් තු ඒවට විභක්ති සංඥාවක් දෙන්න ඕනේ. මේවා විභක්ති කියලා. අපි ඒවා ඒ සූත්‍රයේ කියද්දි විස්තර කළා. නේද? ඒ සූත්‍රය කියන වෙලාවේ අදුනාම්හිත සූත්‍රය අපි අර්ථ කිව්වද? ඔව් කිව්වේ නන්නේ. ඒකත් අපි කියලා ඉන්නේ. අදුනාම්හිත යනු ආදේශ විධාන සූත්‍රයි. අ යනුද දුනාම්හි යනුද ච යනුද පදයෝය. තොර සබ්බස්ස ඉමස්ස කියන පද දෙක අනුවර්තනය කරගෙන අපි මේකට අර්ථ කියනවා. දුනාම් හිච දුනා ප්‍රත්‍ය පසු ඇති කල්හිද සබ්බස්ස ඉමස්ස සියලු ඉම ශබ්දයට අ යන ආදේශය වේ. හරි අපි ඊළඟ සූත්‍රයක් කියමු. ලෝපං ඉති ඒව ලෝපං යන යන්න මතු සූත්‍රයේදී ලෝපං යන මතු සූත්‍රයේදී සබ්බාස මාංශෝපසග්ග නිපාතාදීහිච යනු ලෝප විධාන සූත්‍රයි. සබ්බාසං යනුද ආවසෝපසග්ග නිපාතාදීහි යනුද ච යනුද පදයෝය. පද තුනකි. අපි ලෝපම් පදේ අනුවර්තනය කරගෙන අර්ථ කියනවා. ආවසෝපසග්ග නිපාතාදීහි ආවසෝ ශබ්දයද උපසර්ග නිපාත ශබ්දද යන මේ පදයන්ගෙන් පරව යෙදෙන සබ්බාසං සියලු විභක්තින්ගේ ලෝකෝ ලෝපයවි. තොර මේ සූත්‍රයෙන් මොකක්ද කියන්නේ? මෙන්න මේ ලෝප එතකොට ලෝප විධාන සූත්‍රයක්නේ. විභක්ති ඔක්කොම ඩොප් කරනවා. උපසර්ග ශබ්ද ඒ වගේම නිපාත ශබ්ද ඒ වගේම ආවසෝ කියලා පදයක් තියෙනවා. මෙන්න මේ ආවසෝ ශබ්දය මෙන්න මේ කියන පදවලින් පස්සේ යෙදෙන සියලු විභක්ති ලොප් කරනවා. එතකොට ඉතින් ඒ මුල් ශබ්දය විතරයි ඉතිරි වෙන්නේ වර්ණගින්න. ඉතින් ඒවා ඒ නිසා තමයි ඒවා නිපාතයි කියලා කියන්නේ. එදිනෙ අපි වෘතියක් කියමු. ඒතේහි පරා මේ පදයන්ගෙන් පරවෙයි දින සබ්බා විපත්ති සියලු විභක්ති හු ලුප්යන්තේ ලොප් කරනු ලැබෙත් ත්වං ආවසෝ තුම්හේ ආවසෝ යනු උදාහරණයි. එතකොට ඒක වචන බහුවචන දෙකේදීම ආවසෝ කියලා පද දෙක හැදිලා තියෙන්නේ. ත්වං කීවත් තුම්හේ කියන්නේ බහුවචන පදේනේ. එතකොට එහෙමනම් ආවසෝ ඇවැත්නි නුඹ ඇවැත්නි නුඹලා කියලා දෙකේදීම එතකොට ආවසෝ පදේ එකම විදියටයි යෙදিলা තියෙන්නේ. ආවුසා කියලා හැම පදේ වෙනස් වෙන්නේ නැහැ. ආවුසෝ ආවුසා කියලා වර්ණයකින් නැහැ. ආවසෝම තමයි ඒක වචන බහුවචන දෙකේම. ඒකයි මේ
ආලපනේ
නෙමෙයි. නෑ ආලපනේ නෙමෙයි. ප්‍රථම පදේ නෙමෙයි. කිසිම විභක්තියක් වර්ණගෙන නෑ. ඒකනේ දැන් මේ කියුවේ. ඒකනේ නිපාතවල තියෙන විශේෂත්වය. මේවා එතකොට මේ සියලු නිපාතවලින් පස්සේ සියලු විභක්ති ලොක් කරනවා. සත්තමේ ස්මින් ප්‍රත්‍ය ගත්තත් ලොක් කරනවා. එහෙමද කතාව? එතකොට ප්‍රත්‍ය 14න් කෝක දැම්මත්. ඉතින් මේ සූත්‍රයේ දැම්ම ලොක් කළා. දැන් මේ සූත්‍රයෙන් කිව්වේ ඒක තමයි. එතකොට මේ සූත්‍රයෙන් මොන විභක්ති ප්‍රත්‍ය දැම්මත් විභක්ති ප්‍රත්‍ය ලොක් කරනවා. එතකොට ඕනම විභක්තියක අර්ථ ගන්න පුළුවන් හැබැයි. චතුත්ථයේ අර්ථත් අදාළ විදිහට ඒ තැනට ගැලපෙනවා නම් ගන්න පුළුවන්. අපි ඉස්සරහට ඊගෙන උදාහරණ කියනවා. ඒ උදාහරණ කියද්දි ඒ ටික තේරෙයි. දැන් මෙතන මතක තියාගන්න තියෙන්නේ ත්වං ආවසෝ කියන්නේ ඒක වචන පදේනේ. ඇවැත්නි ඔබ වහන්සේ කියද්දි ආවසෝ කියලාමයි කියන්නේ. දැන් පිරිසකට පිරිසක් සම්බන්ධව කතා කරනවා. තුම් හි ආවසෝ ඇවැත්නි ඔබ වහන්සේලා මේ ප්‍රථම පද දෙක මේ පෙන්නන්නේ. ප්‍රථමාව විභක්ති ඉතින් වර්ණගින් නැහැ කියන පැත්තේ නිපාතනේ. ඉතිරි කොටස කාට හරි අපි කියන්න දෙනවා.
මේ
ඔක්කොම විපාක සම්බන්ධයෙන් ඒක විපාක කොහොමද කියමු බලන්න. විමල ජීවාශ්මක එතන ඉස්සරහට තියෙන ටික කියවගෙන යමු. උපසර්ග නිපාතයෝ කියනු ලැබෙත්. ඉතිටික කියක් ඉක්මනට කියගෙන යන්න ඕන. අහි නෙවි අභි මුද්‍රණ දෝෂත් එක්කම කියන
අභි ප්‍රති සු ආ අති අපි අප උප
ඒතේ වීසති උපසග්ගා.
ඒතේ වීසති උපසග්ගා.
මේ විස්ස උපසර්ගයෝයි.
මේ විස්ස උපසර්ගයෝයි.
ඊට පස්සේ තියෙන්නේ නිපාත ටික කියාගෙන යමු බලන්න. වෙනසක් දැක්කොත් කියන්න ඕන.
ච න ව වා මා හි ම හි දි චි කු තු නු චේ වේ වේ සේ වේ වෝ කෝ නෝ තෝ යම් නම් තම් කිං හන්ද කිර ඒව ජීව යාව තාව වත වත අත අංග ඉංග තංග
තග්ග තග්ග
තග්ග ආම නාම නෝන ගුණ බණ ආහ සහ මුසා සක්කා ලබ්භා එද්දා ආරා දූරා දිවා ඤවා විනා නානා විදා උද්දා මිච්ඡා පච්චා ආදි සච්චි 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 බහි යදි ඉති කිංති අති සුති ඛලු නනු කිමු අසු යග්ගේ සජේ හවේ සුවේ සුවෝ අරේ පුරේ නමෝ තීරෝ අදෝ අතෝ අහෝ රාහෝ තීයෝ දීයෝ අන්තෝ පාදෝ සුදම් කල්ලම් හේවම් දුවම් අලම් අලම් සයම් සායම් සමම් සාමම් කාමම් පාරම්
ඕරම්
ඕර
ඕරම්
ඕරම් දීරම්
දීරම් දීරම් චිරම්
දීරම්
ඒක තමයි මුත්‍රණ දෝෂ. වීරං කියන්නේ වීරයාට.
චිරං පුරං අහං සහං සුච්ඡං නීචං සකින් සබ්බින් අදවා අන්තරා ආරකා බාහිරා බහිද්දා යාවතා තාවතා සමන්තා ගාමන්තා ආමන්තා සම්මුඛා චරෛ තරෛ සම්පති ආයති උපරි යාවතේ තාවතේ කිරියන් සංකං සසක්කං ඒතරහි එත්තාවතා පරම්මුඛා චිත්තාවතා අන්‍ය දත්තු සෙයදීදා අපේව නාම බීයෝ සෝමත්තාය
ඉච්ඡාදයෝ නිපාත
ඉච්ඡාදයෝ නිපාත
යනාදීහු නිපාතයෝය
යනාදීහු නිපාතයෝය
දැන් ඔන්න උපසර්ගයි නිපාතයි ටික ඕකේ හරි
ඒක
හරි
අල්බේදෝ
ඉතරයි කියන්නේ වී උපසර්ගයක් ඈ වී කියන්නේ උඩ කියපු උපසර්ගය
ඒකයි
සී
කියන්නේ
ඒ උඩ තියෙන්නේ උපසර්ගය චිරන්
කියලා
හරි එතකොට මතක තියාගන්න තියෙන දැන් මේ වගේ අර්ථ අපි ඉතින් අර්ථ ඔක්කොම කියන්නේ නැහැ බාලාවතාරයේ වගේ අර්ථ විස්තර කරන්නේ රූප සිද්ධියේදී වගේ ඒ වගේ අර්ථ ගැන කතා කරනවා. අපි තුන්වෙනි පොතේදී මේ ගොඩක් ඒවා කතා කළා. ඒ නිසා අපි ආපහු ඒ ටික මතක් කරගෙන තනියෙන් බලාගමු. එහෙම.
ආපහු සසක්කන
සසක්කම්. ඒවා බලලා හදාගන්න නේ. දැන් ඔක්කොම ඒ ටික බලාගන්න පුළුවන්. ඒ ඔක්කොගේම තේරුම් ටික ඒ අදාළ තැන්වල බලාගෙන නැත්නම් ඒක කියලා ඔව් ඒ ටික තුන්වෙනි පොතේ බලාගමු
වර්ධනා භාගානේ වල හරි
අපි ඉදිරි ටික අද ඉවර කරන්න බලමු එතනින් යහ කොටස අපි තුන්වෙනි පොතේ නිසා විස්තර ඇතුව කරේ ඒ නිසා තමයි මේ ටික කියවෙන්න ඕන නිසා ඈ
කියවුවා ආයේ නොකියනවා කියලා ඒක
ඉතින් ඒතෙන් බලා ගන්න දැන් දැනීම තියෙනවා. ශබ්ද කෝෂෙනවත් තියෙන්නේ ඔකට. දැන් අනිත් එක තමයි දැන් අපිත් එක්කත් අවශ්‍යමඳුන් කෙනෙකුත් මතක් කළා මේ සමහර විට අර හැමදේම අපි තව කාගෙන්වත් අහන්න නැතුව පුළුවන් තරම් ඒ ශබ්ද කෝෂ ආදී පාවිච්චි කරන්න පුරු වෙන්න ඕන. ඉතින් ප්‍රධාන දේ තමයි අර Taman ඒ විදිහට හොයද්දි තමයි Tamanගේ දැනීම වැඩෙන්නේ. තේරුණා. ඒ නිසා අපි අර ඒ වගේ පොත් හොයලා තියෙන තැන් බලලා එතකොට තමන්ට ඒකේ යෙදීමුත් එක්ක සමාතනෙත් වෙනවා. එතකොට ඒ තැනකදී පදේ හැදුණු හැටිත් පෙන්නවා. දැන් අපි සමාහට අර්ථේ විතරක් එක තැනකින් කිව්වට ඒකෙන් විතරක් ප්‍රමාණවත් නැහැ. සමහර තැනක මේ පදේ මොකක්ද නිපාතයක්ද උපසර්ගයක්ද ඒ මොකුත් විස්තරයක් කියවෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් ඒ තැන් තමන් ටිකක් විමසන්න පුරු කරගන්න ඕන. කොට ඒ පද හැදෙන හැටි ඉස්සරහට ගොඩක් ඒවා කතා කරනවා. එතකොට තව මෙතන ඔක්කොම පෙන්වන්නේ නැහැ. ඔය යාවතා තාවතා ඒ පද උනත් හදන හැටි ඉස්සරහට කතා කරනවා. බාලවතාරිදිම තව ඉස්සරහට. ඒ නිසා ඉතින් ඒවා ඔක්කොම අපි දැනට අර්ථ දැනගන්න ඕනේ. ඒවා ඒ තැන්වල තමන් තනියෙන් හොයාගන්න ඒත් එක්ක දැන් තුන්වෙනි පොතේ අතරම විස්තරයතු කතා කළා. දවස් ගානක් හරගෙන කතා කළා. ඒ නිසා අනෙක් කොටස් ටික ඇතැම් පද හැදෙන හැටි ඉස්සරහට කතා වෙනවා බාලවතාරිදීම. මේ ටික ආපහු නොතේරෙන පද තියෙන ඒවා තමන් තනියෙන් ශබ්දකෝෂ වලින් හොයාගන්න. අපි ඒ ඔක්කොම කියන්න යන්නේ නැහැ වෙලා යන නිසා. ඉතින් ගොඩක් තියෙනවා. ඒ නිසා ඔක්කොම කියන්නේ වෙලා යන. එහෙම හොයාගන්න ඊටත් බැරි වෙන එකක් තිබුණා ඊළඟ දවසේ එමින් අහන්න. Taman taniyen හොයාගෙන එහෙම කියලා මේ ඊළඟ දවසේ ඔක්කොම අහන්න පුළුවන් නේ කියලා බලන්න තු වෙන්න බෑ. පරිම වචන පහකට විතරයි මම උත්තර දෙන්නේ ඊළඟ දවසේ. නිසා ඉතිරි ඒවා taniyen හොයාගෙන බලලා තියාගෙන ඉන්න. ඒත් බැරි ඒවා තිබුණත් විතරක් පරිම පහකට යටත් ඊළඟ දවසේ උත්තර දෙනවා. පහක අර්ථ විතරයි අපි බැරි වුණත් නෑ එවනොත් ඉතින් එච්චර වචන නෑ නේ මේකේ හැමෝටම අවස්ථා පහයි තියෙන්නේ එක්කෙනෙකුට එකයි උපරිම නේද? හරි. නෑ නෑ එක්කෙනෙකුට එකයි කියන්නේ ඒත් පහයි ඉවරයි. පස් දෙනෙකුට විතරයි උත්තර දෙන්නේ. ඉතිරි ටික බලාගෙන ඉන්න. හරි. නෑ මේ වගේ තින් අර්ථ මේ හොයාගන්න ඉච්චර අමාරු නැහැ. බොහෝ පද පද පූර්ණ නිපාත. ඒවා රූප සිද්ධියේ පැහැදිලිව කියනවා. මේ පද මේ නිපාත පද පූර්ණේ. මේ පද මේ අර්ථයේ. මේ නිපාත මේ අර්ථයේ කියලා පැහැදිලිව වෙන් කරලා කියනවා. ඒ ඉතින් රූප සිද්ධියේ අදාළ කොටස බලා ගන්න. ඒ ටිකත් බලලා තුන්වෙනි පද බලවන නම් ඉතින් හොඳටම පැහැදිලිව තියෙනවා. අපි 200 ගාණක් විස්තර කළා එතනදී. නිපාත 200 ගාණක්. හරි. අපි මේ ටික ඉවර කරන්න බලමු විස්තරහ ටික. ගාතාවත් කියමු බලන්න. චන්දසුමනායස්ම. ටිකක් ඉක්මනින් කියමු වෙලා ගිහින් සාදිසා සදිසායේ තිලිංගේසු
තින්දේසු සබ්බාතික රදප්පිසු වචනීසුක සබ්බේසු හේ නිපාත ආති
හරි අපි අර්ථ කියමු යේ යම් ශබ්ද කෙනෙක් තිලිංගේසුච ලිඟු තුනෙහිද සබ්බාසු විභක්තිසුච සියලු විභක්තීන්හිද සබ්බේසු වචනේසුච සියලු වචනයන්හිද සදිසා සදෘශ වෙද්ද නැත්නම් සමාන වෙද්ද තේ ඒ ශබ්දයෝ නිපාතාති කිත්තිතා නිපාතයෝ යයි කීර්තනය කරන ලද්දාහුය. කිත්තිතාගෙන් කීර්තනය කරනවා කියන්නේ නම් කරනවා. නිපාතයයි නම් කරන ලද්දාහුය. යතහ ඊට උදාහරණ මෙසේයි. උච්චං රුක්ඛෝ යනු පුරුෂ ලිංග ප්‍රථම උදාහරණයි. උච්චං ලතා යනු ස්ත්‍රී ලිංග ප්‍රථමයි. උච්චං ගරං වා උච්චං ගරං යනු නපුංසක ලිංග ප්‍රථමයි. ඊට පස්සේ ඔන්න පුල්ලිංගයේ උදාහරණ ඊළඟට පෙන්වන්නේ උච්චං රුක්ඛෝ හේ උච්චං රුක්ඛ හේ උච්චං රුක්ඛං හේ උච්චං රුක්ඛේන ඒ විදිහට රුක්කස්ස රුක්කස්මා රුක්ඛේ මේ විදිහට පද හැදෙනවා උච්චං පදෙත් එක්ක. පැහැදිලිනේ එතකොට ඒක පුල්ලිංගයේ වරණගෙන විදිය. ඊට පස්සේ උච්චං රුක්ඛෝ රුක්ඛාවා උච්චං රුක්ඛෝ යනුද උච්චං රුක්ඛා යනුද ඒක වචන බහු වචන යෙහි වෙනස් නොවි යෙදෙන බවට උදාහරණයි. එතකොට එතනදී උච්චං රුක්ඛෝ උච්චං රුක්ඛා කියලා යෙදෙන්නේ. ඇදිරියද උච්චං පදේ වෙනස් වෙන්නේ නැහැ ලිංග මෙතනදී වචන වේදය අනුව. දැන් මුලින්ම කිව්වේ උච්චං රුක්ඛෝ උච්චං ලතා උච්චං ගරං කියලා ලිංග වේදය අනුව මේක වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ උච්චං රුක්ඛෝ හේ උච්චං රුක්ඛ ඒ විදිහට ඒ කියාගෙන ගියේ විභක්ති වේදය අනුව මේ උච්චං පදේ වෙනස් වෙන්නේ නැහැ කියන එක කියනවා. ඊට පස්සේ අන්තිමට උච්චං රුක්ඛෝ උච්චං රුක්ඛා කියලා කිව්වේ වචන වේදය අනුව මේක වෙනස් වෙන්නේ නැහැ කියන එක කියන්නේ. ඒ කියන්නේ ලිංග විභක්ති වචනවල මේ උච්චං ශබ්දය වෙනස් වෙන්නේ නැහැ. එකම විදියටයි යෙදෙන්නේ කියන එක කියන්නේ. එවං ලතා ගරාණි ලතා ගර යන ශබ්දයොන්ද මෙසේය
මෙසේය
ඒ කියන්නේ මේ වගේදී ඒ වෙනස වෙන්නේ නැහැ ඒ තැන්වලත් ලිංග විභක්ති වචන වෙනස් කළයි කියලා උච්චං ශබ්දයේ වෙනස වෙන්නේ නැහැ ඒ උච්චං ශබ්දයෙන් ඒ ලතා කියන ස්ත්‍රී ලිංග පදේ එක්කත් ගර කියන නපුංසක ලිංග පදේ එක්කත් ඕන විදියකට විභක්ති වචන වෙනස් කරලා දාන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. හැම විභක්තියකට. ඊළඟ ගාථාව කියමු බලන්න. දීරානන්ද ස්ම.
විභක්ත්‍යත්
සමය දිසා ගුණත්තේහි හරි අපි අර්ථ ඉස්සරහට කියද්දි හදාගන්නේ නේ විභක්තියෝ අඤ්ඤේහිතු පඨම කියන එකයි අපි අර්ථ කියමු උභයේසු නිපාත උපසර්ග යන දෙපක්ෂයෙහි විභක්ති අත් ක්‍රියා දේශ සමය දිසා ගුණ යකියදී පැටලෙනවනි විභක්තිය අත්ත ආත්මය ක්‍රියාය දේශය කියන්නේ ප්‍රදේශ කියන අර්ථය ප්‍රදේශය සමය කාලය දිසා දිශාවය ගුණයය අත්තේහි යන අර්ථයන් කෙරෙන් සබ්බා අපි විභක්තියෝ සියලුම විභක්තිහු යථා යෝගං සුදුසු පරිදි යෙදේ අඤ්ඤේහිතු සෙස්සං කෙරෙන් වනාහි ඒ කියන්නේ සෙසු නිපාත උපසර්ගයන් කෙරෙන් වනාහි පඨම ප්‍රථම විභක්තිය වේ කොට මෙතනදී මේ මොකක්ද කිව්වේ මේ නිපාත උපසර්ග අතරින් මේ විභක්ති අර්ථ ආත්ම අර්ථ ක්‍රියා දේශ අර්ථ ඒ වගේම කාලය ගැන කියවෙන අවස්ථා දිශාවන් ගැන කියවෙන අවස්ථා ගුණ ගැන කියවෙන අවස්ථා මේ විදියට වෙන් කරලා කියනවා ඇතැම් තැනකදී උදාහරණයක් විදියට ඔන්න මේ විභක්තියේ අර්ථයේ යෙදෙන නිශ්චිත නිපාත තියෙනවා. ඒ විදිහට මේ විභක්ති අර්ථ වෙන් කරලා තියෙනවා. ඒ වගේමයි ඇතැම් තැනක කාලය ගැන කියවෙන තැන්වලදී අර සමය කියලා කියපු තැන්වල කාලය ගැන කියවෙන තැන්වලදී මෙන්න මේ විභක්ති යෙදෙන්නේ සප්තමී විභක්ති යෙදෙන්නේ ඔන්න ඔය විදිහට නිශ්චිත විභක්ති කියනවා. ඔන්න ඔය විදිහට නිශ්චිතව දක්වපු තැන් තියෙනවා ව්‍යාකරණයේදී. ඒ විදිහට නිශ්චිතව දක්වපු තැන් හැරුණම ඒ අනිත් තැන්වලදී යෙදෙන නිපාතවල අපි ප්‍රථම විභක්තිය තමයි සාමාන්‍යයෙන් යොදන්නේ. හැබැයි මොන විභක්තිය යෙදුවත් ඒක ආපහු ලොප් කරනවා. ඒ නිසා ඒක මොන විභක්තිය යෙදුවත් ඒකෙන් ප්‍රයෝජනයක් නැහැ. විභක්ති ප්‍රත්‍ය යෙදුවට ඒක ප්‍රයෝජනයක් නැහැ. උදාහරණයක් විදිහට අපි කියවනේ කාල අර්ථයේ සප්තමිය යෙදෙන්නේ කියලා. ඒ නිසා දැන් කාලාර්ථයේ නිපාතයක් අපි ගත්තම කාලාර්ථයේ සප්තමියයි ඒ නිසා අපි කාලාර්ථ නිපාතයක් අරගෙන සප්තමිය විභක්ති ප්‍රත්‍ය දානවා. ඇයි මේකට යෙදෙන්න ඕනේ ප්‍රථම විභක්ති ප්‍රත්‍ය දාන්නේ නැහැ. උදාහරණයක් විදිහට අපි ගමකෝ ඉදානි කියන නිපාතේ ගන්න. ඉදානි කියන නිපාතේ ගන්න. එතකොට දැන් මේක නිපාත පදයක් දින වචන යුත්තංහි. ඊට පස්සේ මේකට දැන් විභක්ති ප්‍රත්‍ය දානවා නම් දාන්න ඕන මේකට සත්තමී විභක්ති ප්‍රත්‍යනේ. කාලාර්ථයක් නිසා. ඒ නිසා මේකට ස්මින් ප්‍රත්‍ය දාලා ආපහු මේක අයින් කරනවා. දැන් අපි කියපු සබ්බාසමෝසෝ කියන සූත්‍රේ. එතකොට ආපහු මේකමයි ඉතිරි වෙන්නේ. එතකොට මේකට සත්තමිය දැම්මේයි මේක කාලාර්ථයක් ගැන කියවෙන නිපාතයක් නිසා. එහෙම නැත්නම් උදාහරණයක් විදියට අපි හේ කියන නිපාතය ගන්න. අපි ජේ කියන එක ගමුකෝ. ජේ කියන නිපාතය. මේක ආලකණයේ යෙදෙන්නේ. ඒ නිසා මේකට යෙදෙනවා නම් යෙදෙන්න ඕන සී විභක්ති ප්‍රත්‍යය. ආලකණයේ සී. මේක අපි දානවා. දැන් මේක යෙදෙන්න ඕන නිසා. දාලා අපි මොකද කරන්නේ? මේක ලොක් කරනවා. ඒ සබ්බාසමෝසෝ කියන සූත්‍රය. පැහැදිලි නේ සූත්‍රයෙන් දැන් කියවුනේ ওই කතාව. දැන් අන්තිමට එතකොට මේ විභක්තිය ලොක් කරාම ආයෙත් ඉතිරි වෙන්නේ මේකමයි. ඒ නිසා තමයි කිව්වේ මේ නිපාතවලදී කුමන මොන විභක්ති ප්‍රත්‍ය පිටිපස්සෙන් ගත්තත් අන්තිමට ඒක ලොක් වෙලා යනවා. ඉතිරි වෙන්නේ මුලින් තිබුණු නිපාතේම විතරයි. හැබැයි මේ වගේ ඇතැම් නිපාත තියෙනවා නිශ්චිත විභක්තිවල යෙදෙන. ඒක නිසා තමයි දැන් මේ කිව්වේ මෙන්න මේ කාලාර්ථවල ඇතැම් විතකදී ඒ නිශ්චිතව යෙදෙන විභක්ති ටිකක් තියෙනවා. මේ අර්ථයේදී මේ විභක්තියයි දෙන්නේ කාලාර්ථයේ සප්තමී ඒ විදිහට. අපි ඉස්සරහට ඉදිරි ටිකක් කියාගෙන ගියපුවාම ටිකක් පැහැදිලි වෙයි. තං යතා ඊට උදාහරණ මෙසේයි. අදි අන්තෝ සද්දේහි අදි ශබ්ද අන්තෝ ශබ්දයන් සමග සත්තමී සත්තමී විභක්තිය යෙදේ. සයං සද්දා සයං ශබ්දයෙන් පරව තතියා චට්ටිච තතියා චට්ටි විභක්තිහු ඉති. නමෝ සද්දා නමෝ ශබ්දයෙන් පරව පඨමා ဒුතියාච ප්‍රථමා ဒුතියා විභක්තිහු ဝෙති. පාරං සද්දා පාරං ශබ්දයෙන් පරව සත්තමී විභක්තිය වේ. දිවා සද්දා දිවා ශබ්දයෙන් පරව පඨමා ဒුතියා සත්තමීච ප්‍රථමා ဒුතියා සත්තමී විභක්තියද වේ. එට්ටා සද්දා එට්ටා ශබ්දයෙන් පරව සත්තමී විභක්තිය වේ. උච්චං සද්දා උච්චං ශබ්දයෙන් පරව සබ්බාපි සියලුම විභක්තිහු වෙති. ප සද්දාච ච සද්දාච ප ශබ්දේන්ද ච ශබ්දේන්ද පරව පඨමා ප්‍රථමා විභක්තිය වේ. හේ සද්දා හේ ශබ්දේන් පරව ආලපනේ පඨමා ආලපනයෙහි ප්‍රථමාව වේ. තථා අඤ්ඤේහිපි අඤ්ඤ නිපාත උපසර්ගයන් කෙරෙන් පරවද එසේය. ඊට මෙතනදි කියන්නේ අනෙක් ඒවත් එක්ක ඉතින් මේකෙදී ඉතින් සෑහෙන විස්තරයක් සෑහෙන කියන්නේ ඉතින් ඒ යෙදෙනේවට උදාහරණ ගානේ තත්ත්ව දීපිකාව වගේ පොත්වල පෙන්නලා තියෙනවා. ඒතෙන් ඉතින් කිව්වට මතක හිටින්නේ නැහැ නේ වා නේද? ඒ නිසා කිව්වයි කියලා උදාහරණ මතක හිටින්නේ නැති වෙයිනේ. ඒ නිසා ඉතින් තේරුමක් නැහැ නේද? දැන් සප්තමීදී අදි අන්තෝ පද යෙදෙන තැන්වල උදාහරණකින් පෙන්ලා තිනවා. අදිත්‍ති කියන්නේ ස්ත්‍රිය කෙරෙහි. අන්තෝ නගරං කියන්නේ ඇතුළු නුවර. මෙන්න මේ වගේ උදාහරණ. ඒකට සයන් කියන නිපාතය තතියා චට්ටි වල යෙදෙනවායි කිව්වනේ. ඒකට සයන් කතං කියන තැන්වල තමා විසින් කරනා ලද. ඒකට තතියාර්ථය. සයන් ප්‍රභා කියද්දි කියන තැන්වල තමාගේ ප්‍රභාව කියන අර්ථයෙන් මේ විදිහට තතියා චට්ටි වල යෙදෙනවා කියලා අර්ථ කිව්වා. ඒකට නමෝ කියන නිපාතය ප්‍රථම ද්විතියා වේදෙනවායි කියලා කිව්වා. නමෝ තස්ස කියන තැන්වල තස්ස නමෝ. එතකොට උන්වහන්සේට නමස්කාරය කියන එකයි. එතකොට එතන ප්‍රථම අර්ථය. නමෝ කරෝහි කියන තැනදී කරෝහි කියන තැනට කියන ක්‍රියාපදයේ කර්මය විදියට තමයි ද්විතියාවෙන් යෙදිලා තියෙන්නේ නමෝ කියන පදේ. නමෝ කරෝහි. එතකොට නිකන් නමං කරෝහි වගේ. පැහැදිලිනේ. ඔබේ තැන් වල ද්විතියා අර්ථයක්. ඊළඟට පාරං කියන නිපාතය. එතකොට සප්තමී විභක්තිය දෙනවා කියලා පාරං තිට්ඨති. පරතෙර සිටි. අන්න ඒ වගේ උදාහරණ. පාරං තිට්ඨති. පරතෙරෙහි සිටි. එතකොට සප්තමී අර්ථයක් ඒකේ පේන්නේ. දිවා කියන පදේ ප්‍රථම ද්විතියා සප්තමී අර්ථවල කියලා ඉතින් උදාහරණ පෙන්නනවා. දිවා ඉති මඤ්ඤමානෝ. දහවල් යයි හංගිමින්. එතකොට දිවා ඉති කියදි ඉති පදයකින් පදයක් සමග ඉති පදයකට පෙර ප්‍රථමාවක් යෙදෙන්නේ කියලා රීතියක් තියෙනවා. ඒ නිසා මෙතන ප්‍රථමයි. එතකොට දිවා කරෝ කියද්දි දිවා කරෝ. එතනදී කර කියන කිතකයේ කර්ම පදේ තමයි දිවා පදේ කර්මයේ කටයුත්ත කරන්නේ. නිසා ද්විතීයා අර්ථය. දිවා තපති කියද්දි සප්තමී අර්ථය. දහවලෙහි කියන අර්ථයයි. තොරන් අන්නේ එකම නිපාතයේ අර්ථ විවිධ විභක්ති අර්ථවල යෙදුණු හැටි. ඒ අනිත් ඒවත් ඒ විදිහට කියලා තියෙනවා. කිව්වට එච්චර එහෙම කියන් ගියාට තේරුමක් නැති නේද? ඒ නිසා වෙලාවක් ගිහින් තියෙන නිසා ඊළඟ දවසේ අපි ඒ ගැන ඉතිරි ටික කතා කරමු. ඉතිරි කොටස අපි කියලා අවසන් කරලා මේ යෙදෙන තැන් වලට උදාහරණ පොඩ්ඩක් අපි ඊළඟ දවසේදී බලාගෙන ඉන්න ඒ ටික අපි ආපහු ගැටු තියෙන තැන් කතා කරගෙන යමු. මට පොඩ්ඩක් මතක් කරන්න මේ ටික පොඩ්ඩක් ආයේ කතා කරන්න තියෙනවා කියලා. දැන් වෙන පොත්වල තියෙන වගේම බලන්න යන්න එපා හරි කියලා. දැන් වෙන අනුපාඩු තියෙන හදා ගන්න ඕනේ මම බලලා අනිත් පොතුත් බලලා. උපසග්ගා සබ්බීපි උපසර්ගයෝ සියල්ලෝම සද්දං කරීන සහ අන්‍ය ශබ්දයක් සමග පයුජ්ජන්ති යදනු ලැබෙත් නිපාතාතු නිපාතයෝද වනාහි කේචි ඇතම් නිපාතේ විසුම් අපි වෙනමමද යදනු ලැබෙත් යතා ඊට උදාහරණ මෙසේ. පහාරෝ පහරති. ඒ තැන්වල අර උපසර්ග නිතරම යෙදෙන්නේ තවත් ශබ්දයක් එක්කමයි කියලා කිව්වනේ. උපසර්ග තනියම යෙදෙන්නේ. ඒ නිසයි කිව්වේ උපසග්ගා සබ්බේපි සද්දන්තරේන සහ ප්‍රයුජ්ජන්තේ කියලා. උපසර්ගයෝ නිතරම තවත් ශබ්දයක් එක්කම තමයි යෙදෙන්නේ. ඒ නිසා මේ පහාරෝ පහරති කියන තැන්වල තියෙන උපසර්ගය ඊට පිටිපස්සෙන් තියෙන ධාතුවත් එක්ක එකතු වෙලයි යෙදිලා තියෙන්නේ. තනිවම උපසර්ගයක් යෙදෙන්නේ නැහැ. ඊළඟට ඔන්න උදාහරණේ පෙන්වන්නේ සාච සෝච සෝච භාසතිවා කරෝතිවා කියමු.
සාච සෝච භාසතිවා කරෝතිවා.
මෙතනදී යෙදුණු ච වා යන නිපාත වෙනත් පද සමගම සම්බන්ධව යෙදී ඇත. සොත්ති ඉති ආදි සොත්ති යනාදී නිපාතයෝ අනිවමද යෙදෙත්. තොටේ නිපාතවල ඇතැම් මේවා තියෙනවා, තව පදයක් එකම යෙදෙන ඒවත් තියෙනවා. ඇතැම් නිපාත තියෙනවා තනියමත් යෙදෙන්න පුළුවන්. කවුරු හරි අහම ආශිමුතුන් දානි වැළඳුවද ආම කියලා උත්තර දෙන්න. එහෙමයි කියලා උත්තර දෙන්න. තොට ඒ වගේම තනියමත් යෙදන්න පුළුවන්. පැහැදිලිද? සාදු හොඳයි කියලා නවත්තර. තොට පති රූපං කියලා නවත්තර. සාහු ලහු ඕපායි ඒ කියන ඒවා. එතකොට ඒවා ඒ වචනේ විතරක් කියලා නවත්තන්න පුළුවන්. වෙන වචනත් එක්ක සම්බන්ධ වෙන්න ඕන නැහැ. හැබැයි දැන් ච කියන නිපාතෙහෙම නිකම්ම ච කියලා කියනවද නැහැ. මොනාරි ඔන්න වැරදුනා වහේම ච කියලා කියනවා. ඔය එක නෙමෙයි මේ කියන්නේ. පාලි භාෂාවේ දෙන ච නිපාතේ. ඒක වෙන පදයක් එක්කමයි යෙදෙන්නේ. තනියම යෙදෙන්නේ නැහැ. ඒකයි මේ කිව්වේ නිපාත අතරින් ඇතමත් තියෙනවා. තනියම යෙදෙන්න යොදන්න පුළුවන් ඇතැම් නිපාත තියෙනවා, තව පදයක් එක්කමයි යොදන්න. උපසර්ග නම් අනිවාර්යයෙන්ම තව පදයක් එක්කමයි යොදන්න. ඉතින් මේ වගේ තනින් එහා ලොකු විස්තර විග්‍රහ කරන්නේ නැහැ. බාලාවතාරේ නිසා නේද? බාලාවතාරේ නිසා රූප සිද්ධියේදී විස්තර ඇතුව කියනවා. අපි එතනදී කතා කරමු. ඊට පස්සේ ඒ ගාථාව තියෙනවා, ඒකත් අපි කියලා අවසන් කරමු නේද? ඒකේක ලිංගම් එක එක ලිංගු ඇති පදයෝද බීලිංගම් ලිංගු දෙකක් ඇත්තය තිලිංගම් ලිංගු තුනක් ඇති නාමය අලිංගම් අපිච ලිංගු රහිත නාමයද ඉති යනුවෙන් නාමං චතුදා. නාමය සතර වැදෑරෙන් වැදෑරුම් වේ.
නාමය සතර වැදෑරුම් වේ.
අත්තං නමති ඉති
අත්තං නමති ඉති
අර්ථය කරා නැමෙන්නේ නුයි
අර්ථය කරා නැමෙන්නේ නුයි.
නාමං කිත්තිතං
නාමං කිත්තිතං
නාමය යයි කීර්තනය කරනා ලද්දේය.
නාමය යයි කීර්තනය කරනා ලද්දේය.
එතකොට මේ කිව්වේ මොකක්ද? මේ නාම පද වර්ග හතරකට බෙදෙනවා. එක ලිංගයක් තියෙන ලිංගු එකක් තියෙන ලිංගු දෙකක් තියෙන ලිංගු තුනක් තියෙන ලිංගු හතරක් තියෙනවා
නෑ
ලිංගු තුනයිනේ තියෙන්නේ. ඒ නිසා ලිංගු රහිත අලිංග ශබ්ද කියලා අපි කතා කරේ. එතකොට මෙන්න මේ විදිහට නාමය හතර වැදෑරුම් වෙනවා. එතකොට අර්ථය දෙසට නැමින නිසා කියන තේරුම ඇතිව නාමං කියලා නම දෙනවා. එතකොට මේක නම කියන ධාතුවෙන් පස්සේ න ප්‍රත්‍යයෙදිලා හැදෙන නම තීති නාමං කියලා නිරුක්තිය දෙන්නේ. නම තීති නාමං කිතක න ප්‍රත්‍ය නම ධාතුවෙන් පස්සේ කිතක න ප්‍රත්‍යයෙදිලා අත්තං නම තීති නාමං අර්ථය දෙසට නැමෙන්නේ නුයි නාමය කියලා. එතකොට අපි නමක් දෙන්නේ මෙතන අර්ථය කියලා කියන්නේ ඒ නමින් කියවෙන දේ. එතකොට ඒ නමින් කියවෙන දේ අපිට තේරෙනවා නම ඇහෙද්දී. එතකොට අපේ හිත අපේ ඒ දෙසට නවනවා. නම කියද්දී අපිට අර්ථය මතක් කරලා දෙනවා. තේරෙනවා? ඒකයි මේතන අර්ථය. අපිට බල්ලා කියලා කියද්දී අන්න අර බල්ලා කියන අර්ථේ බල්ලා කියන වචනයෙන් කියවෙන කිනාව අපිට මතක් වෙනවා. පැහැදිලිද? අන්න එක තමයි නැගීම කියලා මතකින් අදහස් කරන්නේ. අර්ථය කියලා කියන්නේ එයින් කියවෙන දේ. පැහැදිලිද? ඒතර නම කියලා කියන්නේ ඒ අර්ථය ප්‍රකාශ කරන පදේ. හරි. ඒතර අම්මා කියද්දී අපිට කොණ්ඩේ දිග ඒ වගේ 60ක් ඇඳපු නේද? ඒ වගේ අන්න අර්ථයක් අපිට හිතට දැනෙනවා. අන්න ඒක තමයි ඒ අර්ථයේ දෙසට අපේ හිත නාන. අම්මා කියන නාමය. නේද? කොටුව කියද්දී අපිට කබුල් හතරක් ඇඳක් තියෙන අන්න ඒ වගේ අර්ථයක් අපේ හිතට වැටහෙන්න ගන්නවා. අන්න ඒකට තමයි කියන්නේ මතන අර්ථයේ දෙසට නැමීම කියලා. අර්ථයේ දෙසට හිත නවන. පැහැදිලි. එහෙනම් පැහැදිලි ඇති මේ ටික. අර නිපාතව අර්ථයෙන් කියපු නැති නිසා ඒ ටික ඉතින් තේරෙන්නේ නැහැ. ඉතින් ඒක බාලාවතාරි කියලාත් නැහැ. ඒ ටික ඉතින් හොඳට බලාගෙන ඉන්න. දැන් ඒ ටිකට අපි ඇත්තරම භාෂාවතරණී පොතේදී ගොඩක් කාලයක් අරගෙන විස්තර කළා. උදාහරණත් අමතර උදාහරණත් කිය කියම අපි විස්තර කළා. ඒ නිසා මම හිතන්නේ වඩාම හොඳයි එතන බලාගන්නේ. ඒ ටික පොතකින් ඒ සටහන් හරි දාගත්තු ආශ්මුල කවුරුහරි ඉන්නවා නම් ඒව හරි ඉල්ලගෙන පොතේ තියෙනවට වඩා ගොඩක් විස්තර අපි කළා. උදාහරණත් දීදී නේද? ඒකේ නැති සමහර නිපාතත් කීපයක් අපි කිව්වා. මෙතන තියෙනවට වඩා ඉතින් බොහෝම නිපාත ප්‍රමාණයක් මෙතන කතා කළා. ඊට වඩා ගොඩක් කතා කළා. ඒ නිසා ඉතින් ඒ ටික බලාගෙන තේරුම් බලාගෙන ඉන්න. තව මොනවා හෝ වෙනස්කම් මෙන්න තියෙනම් අපි එතකොට දැන් මේ නාම කාණ්ඩයේ අවසන්. ඊට පස්සේ සමාස කොටස පටන් ගන්න තියෙනවා. එතනින් පස්සේ ඉතින් බොහොම වැදගත් නාම කාණ්ඩයට වඩා අතිශයින්ම වැදගත් න්‍යායන් ටික කතා වෙනවා සමාස කාණ්ඩෙදි. ඒ නිසා ඉතින් බොහොම සිහි බුද්ධිය අවදි කරගෙන නේද? ඉතින් කරගෙන යන්න ඕන. දැන් නාම පදවල නම් අපිට පද හදාගෙන යන එක විතරණි කරන්න තිබුණේ. අර ටික එහෙම නෙවෙයි. ඉතින් ටිකක් තේරුම් ගන්න කරුණුත් කියවෙනවා. මේ වගේ නිකම්ම ප්‍රත්‍ය එකතු කර කරම හදන්න නෙවෙයි. ඉතින් ඊට වඩා ව්‍යාකරණ න්‍යායන් විස්තර කෙරෙනවා. ඒ නිසා ඉතින් ටිකක් සැලකිල්ලෙන් මේ ටික කරන්න ඕනේ. ඊළඟ දවසේදී අපි සමාස පාඩමට යන අදහසක් නැහැ. ඒ දවසේදී
අපිට
පිටින් ගන්නේ පොය එදාට කරන්න වෙන්නේ. ඊළඟ දවසේ කරන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට ආපහු ඊළඟ මේ බ්‍රහස්පතින්දත් නෙමෙයි, ඉරිදත් නෙමෙයි, ඊටත් පස්සේ බ්‍රහස්පතින්ද සමාස කරන්න
වෙන්නේ.
කට් කරන්න බැරි වෙයි යා. ඒ සතිය බොහෝ දුරට ඉතින් අමාරුයි. ඉරිදාට ඉතින් ඉවර කරලා ඉතින් පහුවදාටත් වැඩ
තියෙනවා.
පස් කිරීම කටු විශේෂම අපිට වැඩලා තියෙන වතේ ටිකක් දෙන්න. ඒ නිසා අපි ඊට පස්සේ සතියම කරමු. එමුණුත් ඊළඟ සතියේදී පොත් නැ නේද? හරිම සතුටු මේ
නෑ
මන්ද නැති එක ගැන අපි මොකද කතා කරන්නේ
නැත්නම් විනය අපි
කැමති ඒක මාරු කරගන්න අපෙන් මාරු කළාම තව සමහර වෙලාවට අපි ඒ නිසා ඉතින් ඊළඟ සතියෙම කරමු. මේ සතිය පස්වෙනි
එක
උපසත දවසේ අපි ඒක තියමු. අපි ඊළඟ දවසේදී සමාස වලට ඇතැම් විට අපිට යන්න පුළුවන් වෙයි. මුල් ටික ආපහු ටිකක් කෙටියෙන් වර්ණගීම් ටික යෙදෙන විදිය ගැන ටිකක් ඉක්මනට කතා කරගෙන යනවා. ඒත් එක්ක මේ නිපාත වල අර ගැටලු තැන් තිබුණා නම් ඒව ගැන අපි එදාට පොඩ්ඩක් වෙලා කතා කරමු. සමාස වලට යන්න කලින් මේ නාම කාණ්ඩයේ තිබ්බේ වගේ ගැටලු ටික ටිකක් හොඳට බලාගෙන ඉන්න. පොතේ ඇත්තටම සූත්‍ර ප්‍රමාණයෙන් නම් 140ක් විතර දැන් ඉවරයි නේද? ඊටත් වැඩි 140කට වැඩි ප්‍රමාණයක් ඉවරයි. ලොකු ප්‍රමාණයක් ඉවරයි. 50 100ට 50කට ලං වෙනවා. පොතේතර සූත්‍ර ප්‍රමාණයෙන් භාගයකට ලං වෙන්නේ ඉවරයි. ඉතින් ඉතිරි ටික ඒ කිතක වගේ කොටස් වලත් ගොඩක් වැදගත් කරුණු තියෙනවා. සමාස තද්දිත කියන ඉස්සරහට දිගට තියෙන ඔක්කොගේම වගේ වැදගත් ගොඩක් නේද. මේ නාම කාණ්ඩේ තමයි අපි උනා ටිකක් අර ෘචි ආඩු කාණ්ඩය නාම කොටස. ඒ ටිකේ අර සාමාන්‍ය න්‍යායන් කියාගෙන ගියාම සාමාන්‍ය ප්‍රමාණවත් Tamanට ඒක වර්ණගීම හුරුයි නම් මේ ටික අපිට ආවරණය කර ගන්න පුළුවන්. මෙතනින් එහා කොටස ඒ න්‍යායන් හොඳට තේරෙන්න ඕන. මේ ටිකෙන් සයිතින් උනන්දුවෙන් ටිකක් කියදෙන්න. හරි, එහෙමනම් අද දවසෙත් අපි මේ රැස් කරගත් සෑම කුසල ධර්මයක්ම අපි සෑම සියලු දෙනාටම මේ කුසලයේ අනුමෝදන් වෙන සෑම සියලු දෙනාටම චතුරාරි සත්‍ය අවබෝධයේ පිසම හේතුක නිසරේ වේවා කියලා.